ලිපිලේක නන්දී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 අංක 12 ධර්ම විදේශ විනිමය පණ්ඩිතේ 22 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාධන ලද්ව 2023 දෙසැම්බර් 20 දින ඇති අංක 23.63 අදින 26 දරන අතිවිශේෂ කැසපත්‍රය පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. මෙම නියමයේ රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවට යොමු කර තියා මම යෝජනා කරමි.
අධ්‍යාපන ඇමතුම.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා රදිනී විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තා අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කර තියා යෝජනා කරමි.
කෘෂිකර්ම ඇමතුමා.
ඇමතුමා, ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙනවා. අපේ පුන පුනා කරපු ඉල්ලීම් මැද නතර කරලා තිබුණු අර ඒ ලෙවල් සමත් දූ දරුවන්ට කොලී රහිත ණය ලබා දීම ක්‍රියාත්මක වුණා. අපි පුන පුනාම ඉල්ලීම් කළා. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාටත්, රජයටත්, සියඹලා පිටිය ඇමතුමාටත්. ඒ පුන පුනා ඉල්ලීම් කළා, ඒ වැඩේ කෙරුණා. ඒකේ ගරුත්වය ඔබතුමාලට හිමි වෙනවා. හැබැයි ගරු අධ්‍යාපන ඇමතුමනි, හොරයිසන් කියන ආයතනයත්, කාට්සු ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි කියන ආයතනයත්, KIU ලියාපදිංචි දරුවන් 1200ක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ලියාපදිංචිය බාර අරගෙන, හොරයිසන් එකෙත් විශාල ප්‍රමාණයක් දරුවන්ගේ ලියාපදිංචිය බාර අරගෙන. හැබැයි මේ දරුවන්ට අර 108ක පොලී රහිත ණය ලබා දීම අහිමි වෙලා තිබෙනවා. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන කරු අමාත්‍යතුමනි, රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ මේක අහිමි කරලා තියෙන්නේ. ඉතින් මම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මෙතන අපිට අවශ්‍යයි ත්‍රිපාර්ශ්වීය සාකච්ඡාවක්, අධ්‍යාපන අමාත්‍යංශයත්, මහජන බැංකුවත්, ලංකා බැංකුවත්, ඒ වගේම මේ අධ්‍යාපන ආයතන දෙකත්. මෙතන ගැටලුවක් තියෙනවා. මම දන්නවා ඉෂු එක. මීට පෙර පොලී රහිත ණයගත්තු දරුවෝ රැකියාවලට ගිහිල්ලා, ඒගොල්ලන්ට අවුරුද්දක විරාමයකුත් හම් වෙනවා. ඒගොල්ලෝ රස්සාවලට ගිහිල්ලා මේ ගෙවන්න ඕන පොලී රහිත ණය ගෙවලා නැහැ. ඒක කේන්ද්‍ර කරගෙන ලියාපදිංචි වුණු KIA එකේ දරුවෝ 1200 මේ ඒ අයව වික්ටිමයිස් කරන එක, ඒ අයවට දඬුවම් දෙන එක, හොරයිසන් එකේ දරුවන්ට දඬුවම් දෙන එක අසාධාරණයි. ඉතින් මම මේ දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් ඉල්ලීමක් කරන්නේ, කරුණාකරලා ඔබතුමා මැදිහත් වෙලා මේ දරුවන්ට ඒ සියලු දිනාට අර 108 අපේ යෝජනා මත අපි දිනාගත්ත අයිතිය ඔබතුමලා ලබා දුන්නු ඒ වැදගත් වැඩපිළිවෙල කරුණාකරලා ක්‍රියාත්මක කරන්නයි කියලා මම ගෞරව අධ්‍යාපන ඇමතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
ගරු කථානායකතුමනි, රාජ්‍ය නෝන විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයන්ට පොලී රහිත ණය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ වර්තමාන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය හැට කටයුතු කරද්දී දා යහපන්න රජය. ඒකේ 6 වෙනි කණ්ඩායම දක්වා අපි සාර්ථකව පවත්වාගෙන ආවා. 7 වෙනි කණ්ඩායමට දීමේදී රටේ ඇති වූ ආර්ථික පසුබෑමත් එක්ක මහජන බැංකුව සහ ලංකා බැංකුව පොඩ්ඩක් අදිමදි කළා. පස්සේ අපි මේකට මැදිහත් වෙලා ඔබතුමා කිව්වා වගේ ඒ ඉල්ලීම් අනුව නැවත අපි සාකච්ඡා කළා. හිටන් අපි එක තැනකට ගෙනලා නැවතත් 5000ක් ණය ලබා දීම ආරම්භ කළා. නමුත් ආයතන දෙකක් සම්බන්ධයෙන් ඔය කිව්ව සංඛ්‍යාවේ ඉන්න උපාධි අපේක්ෂකයන් එන්රෝල් වුණා පස්සේ ඒ ණය ලබා දීම දැන් ප්‍රමාද කරලා තියෙනවා. ඒක කරලා තින්නේ බැංකු දෙකෙන්. මොකද ඒකට හේතුව ඊට පෙර ණය ලබා ගත්ත, ඒ කියන්නේ පළවෙනි දෙවෙනි වටවලදී ණය ලබා ගත්ත අය ණය ගෙවීම පැහැර හැරලා තිනවා කියලා 201 පිරිස. හැබැයි ඒකයි මේකයි සසඳන්න බෑ. දැන් බැංකුවක යම් කිසි ගනුදෙනුකරුවෙක් ඩිෆෝල් කළයි කියලා අනිත් ගනුදෙනුකරුවම වික්ටිමයිස් කරන්න බෑනේ. ඉතින් බැංකු මූලධර්මයටත් විරුද්ධයි. මම දන්නේ නැහැ කොහොම තීන්දුවක් ගත්තද කියලා. හැබැයි මේ පිළිබඳව භාණ්ඩාගාරයත් බැංකු දෙකත් එක්ක සාකච්ඡාව සූදානම් කරලා තිනු ඊළඟ දින කීපය තුළ. මම ඒක විශ්ලේෂණය දෙන්න තමයි කටයුතු කරගෙන යන්නේ.
භවිෂ්‍යයේ කෘෂිකර්ම ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කළ තේ යෝජනා කරමි.
මහජන ආරක්ෂක මතු
කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව උත්සාහ වගකීම් රජය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කළ තේ යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම බාලාභිවර්ධන සමිතිය සංස්ථාගතකින් කෙටුම්පත නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතුමා.
ගරු කතානායකතුමනි, ශ්‍රී බාලාභිවර්ධන වර්ධී වර්ධන සමිතිය සංස්ථාගත කිරීමේ සමාධී ප්‍රජා සංවර්ධන පදනම සංස්ථාගත කිරීම සහ දස්සනා බෞද්ධ සංවිධානය සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවේ වාර්තා සහ එහි කාර්ය සටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද?
එට දිනේ.
ආයන පෙත්සම් පිළිගැනීම ඩී.බී. හේරත්නැතුමා.
ගරු කතානායකතුමනි, කුරුණෑගල වෙළෙඳර වුණ සමාධි මාවතේ අංක 174 දන ස්ථානයේ පදිංචි එඩ්ඩි රංජනී විමලසූරිය මහත්මින් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
රෝහිත අබේගුණවර්ධන මහත්මයා, පෙත්සම් ආයන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සුමිත් උඩුකුඹර මහත්මයා, absent. හේෂා විතානගේ මහත්මයා, හේෂා විතානගේ මහත්මයා,
මග ආරෝ කරු කතානායකතුමනි,
සෞඛ්‍ය මහත්මයා පිළිතුරු දෙන්න.
කරු කතානායකතුමනි, ආ එක ප්‍රශ්නය පිළිතුර. සැපයුම් ක්‍රියාවලිය කඩින් කඩ මතුවර තාවකාලික ගැටලු හේතුව නැතම් ඖෂධ වර්ග රාජ්‍ය රෝහල්වල කලින් කලට කෙටි කල නොමැති අවස්ථා පවතී. ආ දෙක, වෛද්‍ය සැපයීම් අංශය හරහා සිදුවන ඖෂධ සැපයීම් ක්‍රියාවලිය කලින් කලට මතුවන ගැටලු සහ එම අවස්ථාවලදී ඖෂධ මිල හිග ඖෂධ මිලදී ගැනීම වලදී කෙටි කාලයක් තුළ පමණක් අදාළ රෝහල් මගින් ප්‍රාදේශීය වශයෙන් මිලදීගෙන රෝගීන්ට ලබා දීමේ ක්‍රියාවලියක් පවතින බැවින් රෝගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීමට අවම කිරීමට කටයුතු කළ ඇත. ආ එක, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනික ඖෂධ මිලදී ගැනීම, සෞඛ්‍ය මන්ත්‍රාංශය වෛද්‍ය සැපීම් අංශය දේශීය නිෂ්පාදිත ඖෂධ මිලදී ගැනීම සහ සියලුම ඖෂධ ආනයන ආයතනවලට බෙදා හැරීම. ආ දෙක, ලියාපදිංචි පිළිතුර ලියාපදිංචි සැපයුම්කරුවන් නොමැතිවීම, සැපයුම්කරුවන් නිසි වෙලාවට ඖෂධ ලබා නොදීම, විදේශ විනිමය හිගය, අමුද්‍රව්‍ය හිගය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළදී මතුවන යම් යම් ගැටලු, ආ තුන පිළිතුර. ඖෂධ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රමාණය වැඩි කර ගැනීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම, ප්‍රමාදය සඳහා දඩ ගැසීමේ ක්‍රියාවලිය මගින් නිසි වෙලාවට ඖෂධ සැපයුම් සඳහා සැපයුම්කරුවන් යොමු කිරීම, පවතින විදේශ විනිමය හිගයට මුහුණ දීම සඳහා ADB සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන හරහා ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කිරීම, වෛද්‍ය සැපයුම් දාමය කෙටිකර ගනිමින් සැපයුම් කඩනම් කර ගැනීම, අමුද්‍රව්‍ය නිසි පරිදි සපයා ගැනීම සහ විදේශීය සැපයුම් කරුවන් දිරිමත් කිරීම. ඈ පැන නොනගි.
ගරු කතානායකතුමනි, ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුරක් ලබා දීම සම්බන්ධව. මම පළවෙනියටම අහන ඔබතුමා ඒකට උත්තරේ දුන්නා. අපේ රටේ නිදහස් සෞඛ්‍ය තුළ ජනතාවට තියෙන අයිතිවාසිකම ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඒක අඩු වැඩි වශයෙන් එක එක තැන්වල වැඩි. දැන් මා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටි ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රදේශයක් සමහර රෝහල්වල බෙහෙත් ගන්න ගියාම තුන්ඩුවක් තමයි දෙන්නේ ෆාමසියකින් ගන්න. එතකොට මම ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි, ඔබතුමා ඊට වැඩිය ලොකු බැරෑරුම් ප්‍රශ්නක තියෙනවා මේ සැපීම් ක්‍රියාවලිය තුළ සිදුවන අක්‍රමීයතා. දැන් මේකට චෝදනා ලැබලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාත් අත්අඩංගුවට අරන් තියෙනවා, තව නිලධාරීන් අරන් තියෙනවා. හැබැයි මේ ක්‍රියාවලියට සම්බන්ධව අපේ රටේ ජාවාරම් වෙනකොට ඕනම අමාත්‍යාංශයක ඇමතිවරයා සහ නිලධාරී එකතු වෙලා තමයි වෙලා තියෙන්නේ. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් පොදු දෙයක් නෙමෙයි, බොහෝ අමාත්‍යාංශවල. අද වෙනකන් මේ ආණ්ඩුවේ ගරු අග්‍රාමාත්‍යමත් ඉන්නවා, මේ නිලධාරීන්ට චෝදනා ගොනු වෙලා තියෙනවා. ඇමතිවරයා කිසිදු වරදක් සම්බන්ධයෙන් මේනෝට ලේකම්වරයා ප්‍රකාශ කරලා තියෙද්දිත් ඇමතිවරයාට කිසිම චෝදනාවක් ගොනු වෙන්නේ නැහැ. සමාජය තුළින් ලොකු විරෝධතාවයක් මතුවෙනවා. මම දැනගන්න කැමති කැබිනට් එකක් විදිහට ඔබතුමාලා අඩුම තරමේ මේ අමාත්‍යවරයා මේ කරලා තියෙන ක්‍රියාවලියට තමන් ජාවාරම් කරුවත එකතු වෙලා කරපු ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න රටේ ජනතාවට වගකීමින් බැඳී ඉන්න කටයුතු කරලවත් තියෙනවද කියලා.
ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාම විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව තුළ ආයතන සියල්ල මැදිහත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න භාරව තිබෙන්නේ අදාළ නීතිමය අංශවලට.
දෙවනි අතුරු ප්‍රශ්නය කරු කතානායකතුමනි, අපි දැක්ක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලරන මැතිතුමා ඇවිල්ල කියෙන අපේ රටේ සියලුම ඖෂධ විශ්වාසයකින් පාවිච්චි කරන්න බෑකල එක බරපතල ප්‍රකාශයක් වෛද්‍යවරයෙක් කියන්න. එතකොට මේ ඇති වෙලා තියෙන තත්ත්වයනුද එක බේතක් පිළිබඳවනේ මේ දැන් සමාජය තුළ කතිකාවක් මතු වෙලා තියෙන්නේ. ඉතින් ඒතුමා කියන කතාවේ සත්‍යතාවයක් තියෙන්නත් පුළුවන්. ඔබතුමා වර්තමාන අමාත්‍යවරු විදිහට මේ වෙනකොට මේක දිගපළල හොයාගෙනන අපි ගරු කරන ඔබතුමා මේ තත්ත්වයට හරි මේක අරගෙන ආපු එක සම්බන්ධව. හැබැයි ඒ වෛද්‍යවරයා කියපු කරණාව ඇත්තනම් මෙරට අහිංසක රෝගීන්ට දෙන්නේ බාලබේත්, රෝගී භාවයෙන් මිදෙන්න අවශ්‍ය බේත් නෙමෙයි. මොකද්ද ගරු ඇමතුමා දෙන සහතිය රටේ ජනතාවට?
ගරු කතානායකතුමනි, මිලියන ගණනක් ජනතාවට සෞඛ්‍ය සේවාවන් සපයන විශිෂ්ට පද්ධතියක් අපරට සතුව තිබෙනවා. එහි භෞතික අඩිතල පහසුකම්, ඒ හා සතු මානව සම්පත සහ මේ ක්‍රියාවලින් රසක් ඉතාම හොඳින් දීර්ඝකාලික සිදුවෙලා තිබෙනවා, වර්තමාන සිදුවෙනවා. ඒ හරහා තමයි මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ පසුගිය නිදහස් ශ්‍රී ලංකාවේ මේ ප්‍රතිකාර ලබාගෙන හොඳින් ජීවත් වෙලා ජීවත් වීම ආයු කාලේ වැඩි වෙලා තින්නේ. උදාහරණයකට 1948 අපි සුද්ධන්ගේ නිදහස ලැබනකොට ජීවත් වීමේ ආයු කාලය අවුරුදු 42යි. ඒක 78ක් දක්වා වැඩි උනේ මේ සෞඛ්‍ය පද්ධතියේ ශක්තිය නිසා. ඒකට සෑම රජයක්ම උදව් කළ තියෙන ආයෝජනය කළා තිබෙනවා. ඉතින් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය එකක දෙක වැරදි වෙලාද අපි නෑ කියන්නේ නෑ. හැබැයි ඒක යථාවත් කරගන්න පුළුවන්. ඒ පද්ධතියට ශක්තිය තිබුණා. ඒ නිසා අපි සෑම කෙනෙකුටම කියන්නේ මේක සෑම කෙනෙක්ගේම දායකත්වයෙන් ඉහළට ආපු තැනක්. සෑම රජයක් මේකට උදව් කළා තියෙනවා. ඒ නිසා මේක ශක්තිමත් කරගන්න අපි එකතුලා කටයුතු කරන එක විශ්වාසී බිඳහල්ලන්ට කටයුතු කරන එක අර වෛද්‍යවරයාගේ නම ඔබතුමා සඳහන් කළා. ඒක සාධාරණ නෑ. මේ රටේ ඖෂධ වලින් ජීවිත බේරගත්තු මිලියන ගණනක් ජනතාව ඉන්නවා. සෑම ශල්‍යකර්මක නොමිලේ කරන්නේ කාගේවත් ඩෙන්ටි කාඩ් එකවත් බලන්නේ නැහැ රෝහලට එනකොට. සෞඛ්‍ය සංරක්ෂණයක් බලන්නේ නැහැ. ඒ සේවාවන් එදත් ලබා දෙන තුරු අද ක්‍රමානුකූලව වැඩි වෙලා තිබුණා. ඒ නිසා ඒ පද්ධතියේ ශක්තිය ආරක්ෂා කරන්න විශ්වසනීයත්වය ගොඩනගන්න ඔබතුමාලත් උදව් කරන්න අපිත් පුළුවන් උපරිමයෙන් කැපවලා ඉවරින් කටයුතු කරනවා.
කොහොමද ස්තුති අශෝක අභිසිංහ මහත්මයා.
මම අහනවා මහත්මයා.
ප්‍රවාහන මහත්මයා.
ගරු කතානායකතුමනි, අශෝක බේසිංහ මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම දවසකට ලංකා ගමනාගමන මණ්ඩලයේ මිලියන 148ක පමණ ආදායමක් ලබනවා. බස් මැලැණිය දෛනිකව ධාවනය කරන දුර ප්‍රමාණය කිලෝමීටර් මිලියන 1.23. දවසකට අවශ්‍ය වෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 330,841. ඉන්ධන සඳහා වැයවන මුදල මිලියන 117.7. මේක තමයි දෛනික වාර්තාව.
ඔබතුමා ප්‍රවාහන ඇමතුමා විදියට දන්නවා අපේ රටේ පොදු ප්‍රවාහනය භාවිත කරන ලංකා ගවනකර මණ්ඩලයේ සාමාන්‍ය දෛනිකව 125ක් පමණ, පුද්ගලිකංශයත් 100. ඔබතුමා අමතිවරයා විදියට දන්නවා ලංකාවේ පොදු ප්‍රවාහනයට ජනතාව ඒකරාශී වීම දැන් ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒ බස් රථවල තියෙන මේ ගුණාත්මක භාවයේ ප්‍රශ්නේ නිසා. කෙසේ වෙතත් ලංකා ගවන මණ්ඩලයේ 120-125 අතර ප්‍රමාණයකුත්, පොදු පුද්ගලිකංශයේ 170-175 පමණ ප්‍රමාණයක් දෛනිකව බස් රථ භාවිත කරනවා. එතකොට මේ සඳහා දැන් ලංකාව ඔබතුමාලා ඩිජිටල් කරණය ගැන කතා කරනවා. මුළු සෑම අංශයක්ම ඩිජිටල් කරන්න ඕනේ කියලා 2015-19 රජයේ කාලේ සහසර කියලා බස් රථ සඳහා මැගීන් සඳහා විද්‍යුත් කාඩ් පතක්, පෙරගියුම් කාඩ් පතක් හඳුන්වා දීමේ වැඩසටහනක් කරා විදේශ ආධාර මත. ඒකේ නියම ව්‍යාපෘතියක් මහනුවර ප්‍රදේශයේ අපි කලා බව දන්නවා ඇති අමාත්‍යාංශ ඇමතිවරයා වශයෙන්. දැන් අලුත් තත්ත්වය මොකද්ද? මේ බස් රථ සඳහා මගින් සඳහා ඩිජිටල් හැඳු කාඩ් පතක් හඳුනා දෙන්න ගෙවීම සඳහා පෙරගෙවීම හෝ ඩිජිටල් කාඩ් පතක් හඳුනා දීමේ ඒ සහසර වැඩසටහන නවත්තලා තියෙනවද? නැත්නම් අලුත් ක්‍රමයක් මේ සඳහා ඔබතුමාලගේ රජය යටතේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද?
ඔබතුමාලා උසහායක් දරපු බව මම පිළිගන්නවා. ඔබතුමා දන්නවා ළංගමේ අලුත් දෙයක් කරන්න ගියාම තිබෙන ප්‍රශ්න ප්‍රමාණය. ඒ නිසා සාමාන්‍යයෙන් දිනකට එක ඩිපෝයකින් 100,000 පමණ ලැබිය යුතු ආදායම අහිමි වෙනවා. රියදුරු ඇතැම් අය විසින් මුළු ආදායම ඩිපෝයකට නොවැදීම නිසා. ඒ කියන්නේ දිනකට කෝටියක ඉතර ලාභයක් වෙනවා. ඒ නිසා පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම අපි විශාල උත්සාහයක් දැරුවා. මේ විද්‍යුත් කාඩ් පතක් හෝ QR ක්‍රමයක් හඳුන්වලා දෙන්න. ඒ අවසාන අදියරට පැමිණලා තිබෙනවා. දැන් අපේ අමාත්‍යාංශයේ මේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂඥතාවයක් ලැබපු ලේකම්වරයෙකුත් ජනාධිපතිතුමා පත් කළා තියෙනවා. ඒ නිසා තව මාස දෙකක් විතර ඇතුළත අපිට මේ විද්‍යුත් කාඩ් පත් ක්‍රමයක් QR ක්‍රමයක් හඳුන්වලා දෙන්න පුළුවන්කම ඇති වෙනවා.
කරු කතාවට මගේ දෙවෙනි අත ප්‍රශ්නේ වීරසුමන ඉරිසිංහ මෙතුමාට. වීරසුමනගේ අහන ප්‍රශ්නේ අහන.
කරු කතානායකතුමනේ ප්‍රධාන මෙතුමාගෙන් තමත් වැදගත් ප්‍රශ්නයක් කරු කතානායකතුමත් මුලසුන ඉන්න වෙලාවේ ප්‍රධාන අමාත්‍යාංශ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධව ඔබතුමා දන්නවා දුම්රිය ප්‍රවාහන සේවය අද ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වෙලා තියෙනවා. මේ ප්‍රවාහන වියදම් අරෝමේව නිසා දුම්රිය ඉතාමත් ඕනාකමින් පාවිච්චි කරන පිරිස වැඩි වෙලා තියෙනවා. මාතර ඉඳලා දුම්රිය ගණනාවක් ආරම්භ කරා පහුගිය ඉතිහාසයේ දුම්රිය ස්ථානය දුම්රිය මාර්ගය බෙලියා දක්වා දික්ුණාට පස්සේ විශේෂයෙන්ම සාගරිකා ගාලු කුමාරී රජරට රජින මහනුවර දුම්රිය බරදාන දුම්රිය සියල්ල දැන් බෙලියත්ෙන් පටන් ගන්න. ඉතුරුල දෙමනේ රුහුණු කුමාරී දුම්රිය විතරයි. දැන් රුහුණු කුමාරී දුම්රිය ඉලක්ක කරගෙන මොකද මාතරෙන් පටන් ගන්න නිසා මාතරවට හැම ගම්මානයකම ගරු කතානායකතුමා හොඳින් දන්නවා කඹුරු පිටියෙන් ඌරු බොක්කෙන් දෙනියායෙන් අකුරැස්සෙන් සියල්ලක්ම මාතරින් තමයි ගමන් ආරම්භ කරන්න පටන් ගත්තේ. දැන් ඉතුරුල තිබෙච්ච රුහුණු කුමාරී දුම්රියත් කිසිදු මහජන අදහස් විමසීමකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුවේ දෙතුන් දෙනෙක්ගේ ඕනකමට සහ ටිකක දෙනෙක්ගේ ඕනකමට කල්ලියක ඕනකමට ඒකත් දැන් බෙලියත්ෙන් පටන් ගන්නවා. ඔතන දැන් මාතරින් ගමන් ආරම්භ කරලා ආසන පහසුකම් අරගෙන යන්න තියෙන පහසුකම එකම දුම්රියකවත් දැන් නැහැ. එතන විශාල කැළඹීමක් ජන කැළඹීමක් ඇති වෙලා තියෙනවා. රජයේ සේවකයන්ගේ පැත්තෙන් ගත්තම මාතරින් ගමන් ආරම්භ කරන රජයේ සේවකයන් ගාල්ල සහ කළුතර දක්වා මේ ප්‍රවාහන පහසුකම් සපයන අයට දැන් ආසන පහසුකම් ලැබෙන්නේ නැහැ. දුම්රිය දැන් බෙලියත්ෙන් පටන් ගන්න නිසා මෙතෙක් කාලයක් තිබුණේ ගාලු කුමාරී දුම්රියෙන් බෙලියත් ඉඳලා ආවම ඒකක මාතරින් බැහැලා ඒකෙන් රුහුණු කුමාරට එකතු වෙන ක්‍රමයක් තිබුණේ. ඒක අපතමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ පන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා තියෙනවා. කරු කතානායකතුමා ඇතුළු සියලුම දේශපාලන අධිකාරී අවධානය සහ මැදිහත් වීම මේකට තියෙනවා. ඒක නිසා මාතරට තිබිච්ච ඉතිරි වෙලා තියෙන එකම දුම්රිය රුහුණු කුමාරී දුම්රිය පෙර පරිදිම මාතරින් ආරම්භ ගන්න කටයුතු ගන්න ජනවාරි පළවෙනිද ගත්ත මේ අත්නොමතික තීන්දුව කිසි කෙනෙක්ගේ මහජන විමසීම් සහ සාමාන්‍ය මේ වගේ දයක් කරනකොට ඒ දේවල් කරන්න ඕන කිසිදු දෙයක එමසිසිකෙන් තොරව ටික දෙනෙක් යොන කමකින් කරපු දේ පිළිබඳව කරු අමත්තුමනේ ඔබතුමාගේ අවධානය යොමු කරලා පසුවිපරම් කරලා මහජන අදහස් විමසලා නිලධාරීන් ගැන අහලා ඒ දා ඉවරලා නැවත රුහුණු කුමාරියා මාතරින් ආරම්භ ගන්න කටයුතු ගන්න කියන ගෞරවයෙන් අවධානය යොමු කරනවා. ඒකට තමයි මැදිහත් වෙනවාද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
අරු කතානායකතුමනේ මේ පිළිබඳව මම දැනුවත් වෙන පළවෙනි අවස්ථාව මෙයයි. සාමාන්‍යයෙන් සතියකට සෑම සඳුදා දිනයකම මේ ආයතන ප්‍රධානීන් මම මුණ ගැසෙනවා. මේක ලැබෙන සතියේදී මම නිරවුල් කරලා දෙන්න මට අවශ්‍ය තොරතුරු ටික දෙන්න.
සිවඥානම් ශ්‍රීතරන් මෙතුමා ප්‍රශ්නාංක 4.
තාන් කෙකරින් කළුවේ.
නාමාර්ගය මෙතුමා.
ගරු කතානායකතුමනි එතුමා සඳහන් කරනවා යාපනයේ දිස්ත්‍රික්කයේ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වේලතුරේ සිට පුංකුඩු තිව් ශ්‍රී ලංකාවේ දිගම පාලම් වලින් එකක් බව මම දන්නවාද කියලා. ඔව්. මේ පාලම් මතින් ගමන් කිරීම මේ වන විට දැඩි අවදානම් බව දන්නවාද? ඔව්. පාලම අනතුරු බොහොමයක් සිදුවෙන බව දන්නවාද? දන්නවා. මේ පහත්බිම් හරහා යන උස් මාර්ගයක් වන අතර මේ දිග කිලෝමීටර 4ක්. එතකොට පාලම තුල අනතුරු සිදුවෙන්න බලපාන හේතු උස් මාර්ගයක් වන බැවින් මුහුදු රළ හේතුවෙන් මෙම මාර්ගයේ යොදාගෙන ඇති බැමි කාදණයට ලක්වෙනවා. සියදුරංගේ නොසලකිල්මත් භාවයේ මෙන්ම පටු මාර්ගයන් නිසා ආරක්ෂිත බාධක නොමිති වීමත් හේතු වෙනවා. මේ පාලම අවසන් වරට ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ මීට අවුරුදු 35කට පෙර. මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය වෙන මුදල පිළිබඳ ගරු ජනාධිපතිතුමත් ඩග්ලස් දේවානන්ද ඇමතිතුමත් මමත් පසුගිය සතියේ සංවර්ධන කමිටුවේදී මේ පිළිබඳ සාකච්ඡා කරා. ලංකාවේ සියලුම ගරු කතානායකතුමනි මහාමාර්ග පාලම් බෝක්කු මේ සියල්ල ඉඳිවෙලා තියෙන්නේ විදේශ ණය හා ආධාර මත. විදේශ ණය ආධාර සියල්ල නතර වෙලා තිබෙනවා ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කන්නත්තේ. ඒක නිසා අපි අවුරුදු 35කට පෙර ප්‍රතිසංස්කරණය කළ මේ මාර්ගය මේ වර්ෂය තුල මේ පාලම මේ වර්ෂය තුලදී ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් වූ වහාම ආරම්භ කරන බවට අපි එදා දැනුම් දුන්නා.
ගෞරව அமைச்சர் அவர்களே, என்னுடைய முதலாவது கேள்வி, இந்த பாலம் என்பது புங்குடி என்கிற 8 கிராம அலுவலர் பிரிவுகளை கொண்ட ஒரு பெரிய தீவு பகுதியையும், நெடுந்தீவு என்கிற ஒரு தனியான பிரதேச செயலாளர் பிரிவையும், நயினாதீவு என்கிற ஒரு தனி தீவையும், நெடுந்தீவு என்ற தனித்தீவுகளை உள்ளடக்கி ஒரு மிக பிரமாண்டமான மக்கள் பயணம் செய்கின்றதற்கான பிரதானமான பாதையில் இருக்கிற ஒரு பாலம். இந்த பாலம் 35 வருடங்கள் இல்லை, கிட்டத்தட்ட இது 60 ஆண்டுகளுக்கு முதல் தான் இந்த பாலம் போடப்பட்டு புனரமைப்பு செய்யப்பட்டது. 35 ஆண்டுகளுக்கு முதல் இந்த பாலம், நீங்கள் யுத்தம் முடிந்தே கிட்டத்தட்ட 13 வருடங்கள் கடந்து விட்டது. ஆனால் அந்த யுத்தம் நடந்த காலத்தில் இந்த பாலத்துக்கான எந்த ஒரு செயல்பாடுகளும் முன்னெடுக்கப்படவில்லை. ஆகவே இந்த பாலம் புனரமைக்கப்பட்டது என்பது கிட்டத்தட்ட 60 ஆண்டுகளுக்கு முதல். ஆனால் இன்று அந்த தீவக பகுதி மக்கள் தங்களுடைய சொந்த இடங்களுக்கு போய் வருவதற்கு, குறிப்பாக நெடுந்தீவு மக்கள், நயினாதீவு மக்கள், புங்குடியில் இருக்கின்ற மக்கள் போய் வருவதற்கு இந்த பாதை மிகப்பெரிய இடைஞ்சலாக இருக்கிறது. அங்குள்ள மக்கள் குடியேறி வாழ்வதற்கு கூட அவர்கள் இந்த பாலத்தை தான் கேட்கிறார்கள். ஆகவே தயவு செய்து உங்களுடைய வழி ஏதும் இருக்கிறதா, ஒரு ஒரு ஏசியன் டெவலப்மெண்ட் பேங்கோ அல்ல வேர்ல்ட் பேங்கோ ஏதாவது உலக வங்கியினுடைய உதவியோடாவது அவசரமாக இந்த பாலத்தை, 4 கிலோமீட்டர் நீளமான இந்த பாலத்தை, இலங்கையில் மிக நீளமான இந்த பாலத்தை புனரமைப்பதற்கு ஏதாவது ஒரு வழி இருக்கிறதா உங்களால் கூற முடியுமா?
තිබෙන අවශ්‍යම ඔබතුමා සදාන් කළ පරිදි ලංකා රජයේ බදුගෙවන ජනයාගේ අරමුදල් වලින් කෙසේවත් එය සකස් කළ නොහැකි. මේ උතුරු වසන්තය නැගෙනහිර උදානයේ යටතේ පසුගිය රජයේ සමයේ හදලා තියෙන සියලුම පාරවල් සහ පාලම් හදලා තියෙන්නේ ලෝක බැංකුවෙන් උත් ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනිත් රාජ්‍යවලින් ගත්ත ණයවලින්. මේ අවස්ථාවේදී බැරි ගරු මන්ත්‍රීතුමා අපි ඒ ගත්ත ණය ගෙවලා නැති නිසා ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කන්නතෙක් අපි කොතරම් අත්‍යවශ්‍යයි කියලා කිව්වත් ඒ රටවල් ණය දෙන්නේ නැහැ. ඊටම සරල උදාහරණේ ඔබතුමාටත් බලන්න පුළුවන්. කොව්වල පැත්තේ තියෙනවා ගුවන් පාලමක්. ඒ ගුවන් පාලමේ වැඩවලින් 95%ක් නිමයි. හංගේරියන් ආධාර. ලෝකයේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කන්නතෙක් කවුරු ආණ්ඩු වුණා කලත් කවුරු ජනාධිපති වුණත් 7-5%ක්වත් දෙන්නේ නැහැ මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ අවසන් වෙනතේ. ඉතින් අපි දැන් මේ සඳහා රජය ජනාධිපතිතුමා විශාල වශයෙන් රාජ්‍යයන් සමග කතා කරලා අවසාන තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න රටවල් එකඟ වෙලා තියෙනවා. ජපානය, ඉන්දියාව, චීනය, ප්‍රංශය එකඟ වෙලා අවසානක විසම අත්සන් කරපුවාම අපි ඔබතුමාගේ යෝජනාව ඉදිරිපත් කරනවා.
என்னுடைய இரண்டாவது கேள்வி, கௌரவ அமைச்சர் அவர்களே, வேலணை பிரதேச செயலாளர் பிரிவுக்குட்பட்ட இந்த பாலம் வழுக்கியாறு தொடக்கம் அராலி வேலணை புங்குடி வரையான இந்த மிக பிரமாண்டமான இந்த பாதை கடந்த 60 வருஷங்களுக்கு மேலாக எந்தவித புனரமைப்புகளும் மேற்கொள்ளப்படவில்லை என்பதைத்தான் மக்கள் குறையாக சொல்கிறார்கள். அதிலே சில இடங்கள் இப்பொழுது புங்குடியிலே சில பகுதிகள் வேலணையினுடைய சிறு பகுதிகளில் காப்பற்றிடப்பட்டிருக்கிறது, வீதிக்கு மட்டும். ஆனால் இந்த 4 கிலோமீட்டர் பாலம் என்பது பயணம் செய்ய முடியாத அளவுக்கு மிகவும் சிதைந்து போயிருக்கிறது. ஆகவே அவசரமாக இதில் மிகப்பெரிய ஆபத்து காத்திருக்கிறது. இந்த பாலத்துக்கு ஒரு அவசரமான ஒரு உதவியை, உதாரணத்துக்கு ஒரு ஹை இம்பேக்ட் ப்ராஜெக்டில் நான் நினைக்கிறேன் 2015 ஒரு திட்டம் போடப்பட்டது. வழுக்கியாறு முதல் அராலி வேலணை துறையிலிருந்து இந்த புங்குடி வரியான, மடத்து வழி வரியான இந்த பாலமும், இந்த பாதைக்குமான திட்டங்கள் கிட்டத்தட்ட அந்த காலகட்டத்திலே 16,000 மில்லியன் ரூபாய்களுக்கு திட்டமிடப்பட்டது. ஆனால் அவை நடைபெறவில்லை. இப்பொழுது கூட நீங்கள் இந்த பாலத்தையாவது, கடைசி இந்த 4 கிலோமீட்டர் பாலத்தையாவது, இந்த வேலணை துறையிலிருந்து புங்குடி மடத்து வழி வரையான இந்த 4 கிலோமீட்டர் பாலத்தையாவது தயவு செய்து ஏதோ ஒரு வழியில் செய்வதற்கு, அதிலும் குறிப்பாக புங்குடியை சேர்ந்த மக்கள் என்று புலம்பெயர் நாடுகளிலே வாழுகின்றார்கள், அவர்களும் கூட இதிலே தலையிடுவதற்கு தங்களுடைய பங்களிப்பை செய்வதற்கு காத்திருக்கிறார்கள். நீங்கள் ஒரு திட்டத்தை வகுத்தால் எல்லோரையும் இணைத்து இந்த பாலத்தை புனரமைக்கின்ற வேலையை செய்யலாம் என்று நான் நினைக்கிறேன். ஆக இதுக்கு ஒரு சரியான திட்டத்தை நீங்கள் வகுக்குமாறு நான் தயவாக
கேட்கிறேன். මේ මාර්ග හා පාලන් සඳහා සියලුම සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ සඳහා ඇස්තමේන්තු සියල්ල සකස් කරලා තියෙනවා. තියෙන එකම ප්‍රශ්නය තමයි මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කිරීමේ ගිවිසුම් අත්සන් කරන්නත් එක් අපි මොන හේතුව කියලා කිව්වත් ලෝකයේ විසින් මේක දෙන්නේ නැහැ. මොකද අපි ලෝක
ජනතාවගේ
මේක ඉවර වෙච්චාම දෙනවා.
එමෙතුමා පිළිතුරු කෙටි කරා නම් හොඳයි.
ඒ නිසා මේ අවුරුද්ද තුලදී පටන් ගන්න පුළුවන් වෙයි. ඔබතුමාලා අපි එකතු වෙලා කරමු.
බොහොම ස්තුතියි. WKPS කුමාර පොව විපක්ෂ නායකතුමා.
අවසරය ඇතුව මට ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්ද? අවසරය ඇතුව. මම හිතන්නේ ඔබතුමා
හරි කියලා තියෙන්නේ. කතා
කරු අමාත්‍යතුමා මම හිතන්නේ ඔබතුමාට ඇති වෙලාවක මම ප්‍රශ්නයක් මතු කරා. ඒකින්ද මම ඔබතුමාට මම ඒක නැවත මතු කරන්න කැමති. අත වශයෙන්ම අර දරුවන්ට දුන්නු ස්කූල් සීසන් එක සීසන් ටිකට් එක ඒ කියන්නේ වාර ප්‍රවේශ පත්‍ර ඒක විඩ්‍රෝ කරලා තියෙනවා ජනවාරි මාසේ. මම ඒක මතු කළා පාර්ලිමේන්තුවේ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපි දන්නවා ඒක නිවාඩු මාසයක් කියලා. හැබැයි දූ දරුවන් උපකාරක පන්තිවලට ඒ වගේම ඒ ලෙවල් සඳහා විභාගයට මුහුණ දෙන්නට තවත් අධ්‍යාපනික වැඩ කටයුතු රාශියකට සහභාගී වෙනවා. ඒ වගේම ඔබතුමන්ලා ඒ ගමන්ම මේ වාර ප්‍රවේශ පත්‍ර සතියන්තයේ පාවිච්චි කරන එකත් අවලංගු කරලා තිබෙනවා. මේ විශේෂයෙන් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු අගමැතිතුමා, ගරු අගමැතිතුමා පොඩ්ඩක් මේකට බාධා කරන්න නැතුව සවන් දෙන්න. නෑ නෑ ඔබතුමත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. දැන් ජනවාරියේ වාර ප්‍රවේශ පත්‍ර අවලංගු කරලා ඒ වගේම මේ රටේ ජනතාව විවිධ තාඩන පීඩන වලට ලක් වෙලා තියෙනවා. හැබැයි මම මේ ඔබතුමන්ලා සියලු දෙනාටම චෝදනා කරන්නේ ඔබතුමා දැනගන්නට ඕන විශේෂයෙන්ම දැන් වැට් එකින්ද රටම ෆ්ලැට් වෙලා නේ තියෙන්නේ. ඇත්තම කතාව ඒක. හැබැයි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති මේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ මන්ත්‍රීවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මේ කණ්ඩායමත් වරාය අධිකාරියට අයිති හංසකාව දියකෝලා කියන ඒ යාත්‍රා දෙකක් පාවිච්චි කරලා මුහුද මැද මේ දින දෙකකට පෙර ලොකු පාටියක් දාලා නෑ පොඩ මේක අහගන්න මේක හරි වැදගත්. මං ඔබතුමාට මං කතා කරන්නේ රටේ ජනතාවගේ පැත්තෙන් නෑ මේකට උත්තර දෙන්න. මේකට ඔබ නෑ මට අවසරය දුන්න නිසා මට කතාව කියන්න පුළුවන්. මේක බොරුවක් නෙවෙයි. වරාය නියෝජ්‍ය හෝ මන් දන්නේ නියෝජ්‍යද රාජ්‍යපතිද කියලා ලිඛිතව ඉල්ලලා ලිඛිතව අවසරය අරගෙන මේ හංසකාව දියකවුලා කියන ඩ්‍රෙජර්ස් අරගෙන මේ මන්ත්‍රීවරු යම් ප්‍රමාණයක් මූද මැද පාටියක් දාලා. එතකොට මං අහන්න කැමති දූ දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර ලබා දුන්නයින් පස්සේ ඒවා හවුසි කරනවා. කොහොමද රජයේ මුදල් වැය කරලා මෙහෙම වරායට අයිති රටට අයිති මේ යාත්‍රා පාවිච්චි කරලා ඒවට ඉන්ධන මිල ඉන්ධන වැය කරලා කොහොමද මෙහෙම මූද මැද පාටි දාන්නේ බංකොලොත් රටක? විස්කි ගෙනල්ලා කෑම බීම් ගෙනල්ලා වරායේ යාපන ශාලාවෙන් ආහාර පාන ගෙනල්ලා මේ බොරුවක් නෙවෙයි. මේ ඇත්ත කතාව. ඔබතුමා අභියෝග කරනවා නම් මම රූපරාම හිටන් ඉදිරිපත් කරන්නම්. හරි ඇමතිවරු ගිහිල්ලා මේ මූද මැද මෙහෙම පාටි දානවද බංකොලොත් රටක? එතකොට මේ ලංකා ගමනාගමන මණ්ඩලෙන් මං හිතන්නේ මොකද
සැපරිනායකතුමා කාලය
හරි පොඩ්ඩක් ඉන්න
ඔබතුමා
මේවට මේ මගේ කතාව කපන්න එපා. මේ හැමෝම බලාගෙන ඉන්නවා. මම මේ බංකොලොත් රටේ මිනිස්සු වෙනුවෙන් මම මේ කතා කරන්නේ. මොකක් දැන් මට ප්‍රශ්නයක් නැහැ, රටට ප්‍රශ්නයක් නැහැ. තමුන්නාන්සලා පෞද්ගලික තැනකට ගිහිල්ලා තමුන්නාන්සලාගේ වියදමෙන් ඕන තරම් 24 පෑම 365 දවසේම පාටි දෙන්නට ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක පෞද්ගලික දෙයක්. ඔබතුමාලා පෞද්ගලික මුදලින් කරන දෙයක්. හැබැයි හංසකාව දියකෝලා මේවා හොපර් ඩ්‍රෙජර්ස්, ග්‍රැබ් ඩ්‍රෙජර්ස්, මේවා මේ වැලි හරන යන්ත්‍ර ඕවුඩ නැගලා ඔබ දන්නවද ඒ යාත්‍රා දෙකට නගින්නට රතු පලසකුත් දාලා තිබ්බා. හැබැයි රෙඩ් කාපට් එක කවුරු දන ගහලා මේ ඉන්නේ නැහැ. බංකොලොත් රට ඉන්නේ නැහැ. කවුරුත් රෙඩ් කාපට් එකේ දන ගහලා ඉන්නේ
නැහැ.
මේක පාප කර්මයක්.
මාට දීපු අවසරය ඔබතුමා අවභාවිත
කරනවා.
පෞද්ගලික ප්‍රයෝජනෙට.
ගරු කථානායකතුමනි, මෙතුමා මේ ඉදිරිපත් කරපු කාරණාව ඉදිරිපත් කරාට අපිට කිසි ගැටලුවක් නැහැ. ඒක කාරණාවක් එක මෙතුමා මේ කතා කරනකොට වටාපිටාවත් එක්කම කතා කරනකොට මේක කාලය පිළිබඳව යනවා. එතුමා අවසර ගත්තේ මේ කාරණාවට අදාළ අතුරු ප්‍රශ්න අහන්න. මෙතුමා විපක්ෂ නායක හැටියට වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඔබතුමාට ඔයිට වැඩිය හොඳයි කරුණා කරලා වෙනම ප්‍රශ්නයක් අහන්න. මෙතන විෂය බාර ඇමතුමා ඉදදී එතකොට ඒකට උත්තර දෙයි. ලකුණු දා ගන්න නිකන් තුනේ පන්ති
වැඩ කරන
විපක්ෂ නායකතුමා මෙතන බලලා යන
මාජන
ඉදිරිපත් කටයුතු කරන්න.
මෙතන මේ මොකද පොයින්ට් ඔබට
අරු කතානායකතුමනි, මම කතා කරේ මටවත් මගේ පවුලේ සමාජිකින්ටවත් මට සම්බන්ධ මොකක් හරි ව්‍යාපාරයකට සම්බන්ධ දෙයක් නෙවෙයි. ගරු කතානායකතුමනි, මට කරුණා කළ අවස්ථාව දෙන්න. මගේ කට වහන්න එපා.
ඔබතුමාගේ කට වහන්න මට අවශ්‍ය නැහැ.
මේ රටේ ඉඳලා දරුවගේ ඉඳලා ගර්භණී මවගේ ඉඳලා තාරුණ්‍ය ව්‍යාපාරිකයෝ ඒගේ ජන ජීවිත
ඔබතුමාට කොහොමද සහයෝගය දෙන්නේ?
පාර්ලිමේන්තුවට කතා කරන්න දීලා දෙන්න ඕනේ. එහෙම මගේ කට වහන්න බෑ.
කරුණා කළා.
ඒකට උත්තර දෙන්න. ඒකට උත්තර දෙන්න මම දෙයි. මම
කුමාර ශ්‍රීමන්ති තුමා ප්‍රශ්නේ අහන්න.
මම ආණ්ඩුවේ හැමෝටම
කියනවා. කරුණා කළා ඉන්දර ගන්න.
මම අහනවා කරු කතා නැහැ තුමා.
නෑ ඔබතුමාත් කොතනින් නතර කරන්න.
මට අවසර දෙන්න.
අර එතුමාගේ ප්‍රශ්නේ අහන්න අවසර දෙන්න. හරි.
මට එතුමාට අවසර දෙනකොට එතුමා කතා කරන දේ විතරයි ජනගත වෙන්නේ. එතකොට ඒක වැරදි. අපිටත් තියෙනවා එනම් ගැටලු. අපිටත් අහන්න පුළුවන් ඔබතුමා හිටපු ජනාධිපතිතුමා ගැනයි හිටපු අයයි ඔක්කොම ගැන කතා කරනවා නම් හිටපු ජනාධිපතිතුමා තමයි ඔබතුමාගේ සහෝදරිය හොරපසල්ලි මාරු කරනකොට බේරගන්න කටේ. ඒක
කටේ
බලපාවද? ඒ වගේම ඔබතුමාගේ තාත්තා තමයි කොටිට ආයුධ දුන්නයි කියන කාරණා මම මේ වගේ ඔබතුමාලා මේ මට්ටමේ කතා කරනවා නම් අපි ඊට වඩා කතා කරන්න සූදානම්.
හරි, බොහොම ස්තුතියි. ඔබද නතර කරන්න. දැන් ඔබතුමාට තියෙන පොයින්ට් ඔය පොයින්ට් ඔෆ් ඕඩර් එක මම දන්නවා. ඔව්. දැන් විනාඩි කීයක්
ගත්තද? මම විනාඩි දෙන්නේ. දරු කතානායකතුමනි, කොටින්ට සල්ලි දුන්නු එක ගැන වෙන කාගෙන්වත් අහන්න එපා. මහජන ආරක්ෂක ඇමති පිරාණලස්මතිතුමාගෙන් අහන්න. කවුද කොටින්ට සල්ලි දුන්නේ? කාගේ සල්ලිද දුන්නේ? මම කියනවා පැහැදිලිවම මගේ සහෝදරියවත් මමවත් මගේ පවුලේ සමාජිකින්වත් මේ හොර සල්ලි ඔහොම වැරදියට කතා කරන්න එපා. එතකොට මට තමුන්නාස ගැන කියන්න පුළුවන්. මං කතා කරේ වෙනම දෙයක්.
ඕතනින් නතර කරන්න ඕනේ.
මේ රටේ වරායේ නැව් දෙකක් පාවිච්චි කරලා මේ
බංකුවක තමයි ඔතනින් නතර කරන්න.
ඔය
ඇති දැන් ඇති වෙන්න කීවනේ.
ඇති
වෙන්න කීවනේ.
කොහොමද පාටි දාන්නේ? කොහොමද පාටි දාන්නේ මේ ආණ්ඩුවේ?
මන්ත්‍රීවරු
කීප දෙනෙක්. කොහොමද ඒක කරන්නේ?
හරි.
ඒක මහා මූර්ග ක්‍රියාවක්.
ඔව්, කරුණා කළා වෙන්නේ මේ ප්‍රශ්නේ උත්තර දෙන්න අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන තුමා කුමාරසිරි මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න එමැතිතුමා.
ඔරයක් තියෙනවා. කරු මූදේ ගියේ නැති නිසා.
කරු කතානායකතුමනි, කුමාරසිරි මන්තුමාගේ ප්‍රශ්නේ අයන්න එක රැකියා ලක්ෂ්‍යයන් ලබා දීමේ වැඩසටහන ඇතුලේ බෞකාර සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් මේ වන විට බඳවාගෙන ඇති කුජලයන් සංඛ්‍යාව කොපමණද? බඳවාගත් බෞකාර සහායකින් ප්‍රමාණය 38,375යි. 2023-12-21 දිනට විවිධ හේතු මත ඉවත් ගොස් ඇති ඉවත් කර ඇති බෞකාර සහායකින් ප්‍රමාණය 8,726යි. 2023-12-21 දිනට මිය ගොස් ඇති බෞකාර සහායකින් ප්‍රමාණය 105යි. 2023-12-21 දිනට සක්‍රීය බහුකාර සහායකින් ප්‍රමාණය 29,544යි. ඒකේ දෙක එම රැකියාලාභීන් අනුයුක්ත කර ඇති ආයතන සහ තනතුරු වෙන්වෙන් වශයෙන් කවරේද? ආයතන සංඛ්‍යාව 171කි. ආයතන ලයිස්තුව ඇමනුම් එක වශයෙන් ඉදිරිපත් කර ඇත. මෙම පුහුණු ලාභීන් රජයේ ප්‍රාථමික සේවයේ PL1, PL2, PL3 වැටුප් කාණ්ඩයේහි තනතුරු සඳහා බඳවාගෙන ඇත. අයන්නේ 3 එම රැකියාලාභීන් අතරින් මේ වෙනිට සේවයේ ස්ථිර කර ඇති රැකියාලාභීන් සංඛ්‍යාව කොපමණද? 2023-12-21 දිනට ස්ථිර රැකියාලාභීන් ප්‍රමාණය 22,131කි. ඉන් 483 දෙනෙක් සම්මුඛ පරිශ්‍රයෙන් සඳහා අලිවැට ආරක්ෂක රාජකාරී සඳහා වනජීවි දෙපාර්තමේන්තුව වෙත නාම යෝජනා ලබා දී ඇත. මන්තුමා ඒ අය වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඒගොල්ලන්ට ස්ථිරපත් වීම දෙනවා කියලා හිතන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අරන් තියෙනවා. ඒ පහ මේ වන විට සේවය ස්ථිර කර නොමැති රැකියාලාභින් ස්ථිර කිරීම සඳහා පවතින වැඩපිළිවෙළ කවරේද? දිස්ත්‍රික් ලේකම් කාර්යාල 14ක, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 131ක් වෙත ප්‍රාථමික සේවයේ තවදුරටත් ඇති අවස්ථාව සඳහා බහුකාර්ය සහායකයන් 890ක සංඛ්‍යාවක් අනුමත කිරීම, දිවයිනේ විශේෂයෙන්ම හඳුනාගත් ස්වභාවික ආපදාවන් නිරතයෙන් පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 68ක් සඳහා බහුකාර්ය සහායකයන් 5 දෙනා බැගින් 340ක් අනුමත කිරීම, 2023-12-31 දින්ට සියලුම රජයේ ආයතනවලට බදවාගෙන ඉතිරුව ඇති බහුකාර්ය සහායකයන් අතුරින් ජාතික වෘත්තීය සුදුසුකම් තුන සම්පූර්ණ මට්ටම සමත් සියලුම දෙනා 2023-12-19 වෙනි දින ගරු අග්ගාමත්තුමාගේ ප්‍රධානත්වයෙන් සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවේදී ආණ්ඩුකාරවරුන් විසින් පළ කරන ලද එකගතාවයේ අනුව ඒ පළාත් සභාව වෙත බහුකාර්ය සහායකයන් 1933 දෙනෙකු දැනටම පවතින පුරප්පාඩු වලට අනුයුක්ත කිරීම, එසේ පුරප්පාඩු නොමැති නම් ඔවුන්ට පෞද්ගලිකවසේ ප්‍රාථමික සේනීය පත්වීම් ලබා දී ඉදිරියේදී ඇතිවන පුරප්පාඩු වලට අනුයුක්ත කිරීම. ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කළා තියෙන මේ ලබන සඳහා ඒක කැබිනට් මණ්ඩලයේ ගන්නවා. ඔබතුමාගේ එකේ ඊගාව එක ඉහත රැකියාලාභින් උසස් වීම ක්‍රමවේදය සහ සුභ සාධන වැඩසටහන් සකස් කර තිබේද? අදාළ බහුකාර්ය සහායකයන් අනුයුක්ත කරනු ලබන ආයතනයේ පවතින උසස් වීම ලබා දීමේ ක්‍රමවේදයට අනුව ඔවුන්ගේ උසස් වීම තීරණය කිරීම සහ ආයතන මගින් සිදු කළ යුතු අතර මෙම ආයතනයේ දැනටත් ක්‍රියාත්මක සුභ සාධන වැඩසටහන් ඇතුළත් කිරීම එකී ආයතනයේ වගකීමකි. නොවේසන් ඒ මැද ඉහතින් පිළිතුරු සපයා ඇත.
ගරු කථානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුමාට. ඉතාමත් පැහැදිලි උත්තර කිහිපයක් දුන්නා. මගේ පළවෙනි අතුරුපස්සේ ගරු ඇමතුමා, රාජ්‍ය ඇමතුමනි, දැන් මේ බහුකාර්ය සංවර්ධාරී අවුරුදු 3කට වැඩි කාලයක් රුපියල් 22500 සේවය කරලා තමයි දැන් මේ 29000 ගණක් ස්ථිර කරලා තියෙන්නේ. මේ අතරින් ගරු ඇමතුමා, දැන් උදාහරණයක් ගත්තොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් වවුනියා දිස්ත්‍රික්කයේ සහ යාපනේ දිස්ත්‍රික්කයේ දාලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ගාල්ලේ ළමෙක් මට කතා කරලා කිව්වා ගරු ඇමතුමා කිලෝමීටර් 45ක් යනවා කියලා එයාගේ ආයතනයට. මම අහනවා ඔබතුමාගෙන් මේක බැයිද අපිට ඒ අදාළ දිස්ත්‍රික්කයේ, දැන් ඔබතුමා හිතන්න, දැන් අනුරාධපුරයේ ළමයේ යාපනයේ දිස්ත්‍රික්කේ වැඩ කරනවා කියන්නේ කිලෝමීටර් 210ක් යාපනයේට. එතකොට ඔවුන්ගේ භාෂාව වෙනස් භාෂාවක්. ඒ නිසා මේ අය සඳහා වැඩපිළිවෙලක් තියෙනවද මේ අය සඳහා ඒ අදාළ දිස්ත්‍රික්කවල ස්ථානගත කරන්න?
ගරු මන්තුමා, අපේ අර ගත්ත දුම්රිය දෙපාර්තමේන්තුවට පිරිසක් ඒ පිරිස විතරයි ඔය උතුරු නැගෙන ප්‍රදේශයට පොඩි ප්‍රමාණයක් ගිහින් තියෙන්නේ. අපි ප්‍රතිපත්ති මතින් තීන්දුවක් ගත්ත උතුරු නැගෙන ප්‍රදේශයට කිසිම කෙනෙක් අහපව යවන්නේ නැහැ කියලා එයාටත් අභියාචනයක් ඉදිරිපත් කරන්න කියන්නේ. ඒ ගැන සලකලා බලලා හිටන් එයාටත් මාරුවක් දෙන්න කටයුතු කරනවා.
අතුරුපස්සේ ගරු ඇමතුමා, මේ ඒක නිවැරදි වෙන්න ඕනේ. මේ රෝහල් වලටත් දාලා තියෙනවා යාපනයේ චුට්ටක් ඒ පිළිබඳව පොඩ්ඩක් සොයා බලන්න. මේ රෝහල් වලත් ඉන්නවා යාපනයේ රෝහල් වල කීප දෙනෙක්ම මයිතන බොහොම දුෂ්කරතා මැද ඉන්නේ. ඒ අය ගැන පොඩ්ඩක් සොයා බලන්න. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, දැන් වනජීවි අමාත්‍යාංශයට 4000 ගණක් ගත්ත කිව්වා. හැබැයි මේ දැන් කැබිනට් පත්‍රිකාව දාලා යෝජනා ස්ථිර කරගෙන ඉතිනවා ස්ථිර කරන්න. හැබැයි මේ වෙනකන් තාම ඒගොල්ලොන්ට වචනයක් දීලා නැහැ ස්ථිර කරනවද නැද්ද කියලා. හැබැයි ඒ සේවකයෝ අපෙන් නිතරම දුරකථනයෙන් කතා කරලා අහනවා ඇයි අපි ස්ථිර කරන්නේ නැත්තේ අනිත් කට්ටිය ස්ථිර කරනවා කියලා. ඒ වගේම කරු ඇමතුමා, දැන් ඉතිරි වෙන අනිත් අයට මොකද්ද කරන්නේ? දැන් 29000 ගණක් අරන් තියෙනවා, 4000 ගණක් ඉන්නවා වනජීවි අමාත්‍ය දෙපාර්තමේන්තුවේ, තාම ස්ථිර වෙලා නැහැ. කැබිනට් පත්‍රිකාව දාලා තිනවා ස්ථිර කරන්න කියලා. ඊළඟ ඉතුරු වෙන කට්ටිය ඒ අයට මොනවද කරන්නේ කියන කාරණාවත් පිළිබඳව දැනුවත් කරන්න කිලිමක් කරනවා.
මන්තුමා, මේ කැබිනට් පත්‍රිකාවේ මම ඔබතුමාට කියපු එකේ බොහොම පැහැදිලිවම කිව්වා ප්‍රාදේශීය ලේකම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 14ක් තුල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 131ක් තුල අපි එතනත්
දෙදස් ගානක් ස්ථිර කරන්න බලාපොරොත්තු වෙනවා කැබිනට් මණ්ඩලයේ අනුමත කරාම. ඉතුරු සියලු දෙනාම ඒ පළස් සභාව වලට අපි ලබලා දෙනවා. පළස් සභාව වලින් ඒ අයට එයාට කිට්ටුම තැනක රැකියාව ලබලා දෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ මාසේ අවසන් වෙනකොට මේක අවසන් කරන්න පුළුවන් වෙයි කියලා.
ඔබ ස්තුතියි දයසිරි ජයසේකර මහත්තයා. තවත් ඔබතුමා ප්‍රශ්න දෙක. හා ලක්ෂ්මන් කිරියල්ල
මහත්මයා. මේ ලයිට් එක ගරු කතානායකතුමනි, මේ සැරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවද්දකතර මුදල් දීලා නැහැ. මගේ ඔබතුමාට කියවන්න මේ අලුත් චක්‍රලේඛනය ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ප්‍රාදේශීය දේශපාල නියෝජිතයන් ප්‍රජා සංවිධාන ග්‍රාම නිලධාරි වසම් වෙනුවෙන් සේවයේ සපේන රාජ්‍ය ආයතනවල නිලධාරීගේ සහභාගීත්වයෙන් ප්‍රාදේශීය ජනතාව රැස්කොට වැඩසටහන් පිළිබඳ ප්‍රමාණවත් දැනුවත් කිරීමක් මගින් ග්‍රාම නිලධාරි වසම සඳහා දැක්වෙන ව්‍යාප්ති හඳුනා ගැනීම සිදු කළ යුතුයි. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවදගත අරමුදල් හමු වෙන්නේ නැහැ.
දැන් අවුරුදු 3ක්
ඉතින් මේ ගරු වගමැත්තුමා මේතරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට
මේ සැරේ විතරක් නේ අවුරුදු 3ක් තිස්සේ හම්බුනේ
නැහැ. මේක පාර්ලිමේන්තුවේ බලපාන දෙයක් නේ. ඔබතුමා හදිසි කරන්න එපා.
හදිසියක් නැහැ මට මේ
වෙන පාර්ලිමේන්තු හැමදාම අපි දැන් අවුරුදු 35 පාර්ලිමේන්තු ඉඳලා තියෙන හැමදාම හම්බුණා
නෑ.
මේසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට
ඒකේ
වටිනාකමක් නැද්ද? මේක මං අහන ප්‍රශ්නේ.
වටිනවා. පහගියව තුනේ හම්බුනේ නෑ කියන
කාරණේ. වටිනා answer please. නෑ පොයිද බෝඩ හැමදාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රටේ ඉහළ පුටුවල ඉද්දේ කියලා මේ සීලු දෙදාවා කියලා අපිට සහයෝගය දෙන්න කියලා අපේ සහයෝගය ඉල්ලනවා. අපේ විවද්දක ධර්මදල කපලා.
ඔව්
ගරු කතා විපක්ෂයේ සංවිධායකතුමා අහපු ප්‍රශ්නෙට පිළිතුර දෙන්න තියෙන්නේ කිසිම මේ වර්ෂයේවත් මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන වෙන් කරලා නැහැ. කිසිම කෙනෙකුට වෙන් කළා. මේක වෙන් කළා තියෙන්නේ දිස්ත්‍රික් කමිටුවට. අපි සංවර්ධන කටයුතු පසුගිය කාල සීමාවේදී මේ රටේ ජනතාවගේ ඉල්ලීම උනේ මන්ත්‍රීවරුන්ට වඩා පොදුවේ සංවර්ධන ව්‍යාකෘති ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා දිස්ත්‍රික් කමිටුවට මුදල් වෙන් කළා තියෙනවා. ඒක ප්‍රාදේශීය කමිටුවලට ඒ මුදල් වෙන් වෙනවා. ඒ ප්‍රාදේශීය කමිටුව හරහා ග්‍රාමීය කමිටුවලට ගිහිල්ලා ගම්වල ජනතාවගෙන් ව්‍යාකෘති හඳුනාගෙන වීමක් කරන්නේ. නැත්තම් මේ මන්ත්‍රීවරු තමන්ට ඕන විදිහට තමන්ට හිතවත් තමන්ට ඡන්ද දින්නාගේ පාරවල් වලට වෙන් කරපනකොට ඒ පෞද්ගලික අවශ්‍යතාවයන් වලට මන්ත්‍රීවරු වෙන් කරනකොට පොදු සංවර්ධනයක් වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා තමයි දිස්ත්‍රික් කමිටුවට මුදල් වෙන් කරලා
තියෙන්නේ.
ඔබතුමා මේක අනුමත කරනවද? ඔබතුමා අපිත් එක්ක ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ ඉන්නේ නැත්තම්
ඉතින් කාටවත් දීලා නැහැ කියලා
කියන්නේ නෑ. මෙතන වෙනස මේකයි, මේ කොමිටියේ ඉන්නේ ආණ්ඩුවේ නියෝජිතයෝ. අපේ කවුරුවත් නැහැ බෞතරේ මේගොල්ලන්ගේ.
ගරු කතානායකතුමනි, විපක්ෂ සංවිධායකතුමා හොඳාකාරව දන්නවා දිස්ත්‍රික් කමිටුවට සීලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සීලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා. මේක මේ ආණ්ඩුවේ විතරක් නෙමෙයි. මං හිතන්නේ ඔබතුමා වැරදි වැටීම කිදකට. ඉතින් අයිය ඔබතුමාලා සහභාගී වෙන්නේ නැති තමුන් නැන්සලා ජනතාවගේ අවශ්‍යතා. අයිති එන ගැටුවක් නැහැ.
හරි හරි, දැන් ඒක වෙනම කතා කරගන්න. කොහොම ඉසුති? ඔව් ඔව් පීඩසුමන මන්ත්‍රීතුමා
සංවිධායකතුමා කෝ ආරාධනා කරනවා කියලා අපිත් මේකට සහභාගී වෙන්න පළදායි දෙකට සහභාගී වෙන්න කැමැති. නමුත් චක්‍රලේඛයන් නිකුත් කළ තියෙද්දී පාර්ලිමේන්තු දවස්වල මේව කඳවන්න එපා කියලා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දැන් හෙට කඳවලා තියෙන්නේ. හෙට කඳවලා කතානායකතුමාට යන්න වෙන්නේ නැහැ, අපිට යන්න වෙන්නේ නැහැ, කාටවත් යන්න වෙන්නේ නැහැ. යන්න ඕන කමක් තිබුණා වුණත් ඒක නිසා ඒ චක්‍රලේඛය අනුව පාර්ලිමේන්තු රජ දවස්වල කඳවන්න කියලා දිස්ත්‍රික් ලේකම්වට
දැනුම් දෙලා තියෙනවා. ඒක මෙතෙන්ට අදාළ නැහැ.
ඒක කරන්න.
ඔව් මේ සභානායකතුමා
නෑ, අපි මේ න්‍යායපත්‍රයට ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙන්න අපිට.
දයසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රශ්නේ ඇබ්සන්ට්.
මෙන්න නෑ.
නිරෝෂන් පෙරේරා මැතිතුමාගේ ප්‍රශ්නේ.
ඔව් කතානායකතුමනි මම අහනවා.
අධ්‍යාපන මැතිතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු අයන්නේ එක පිළිතුර බදුල්ල ධර්මදූත විද්‍යාලයේ පැවති රතපැල්පල්ලිය කතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් මෑතක සිදු වූ අනතුරක් හේතුවෙන් සිසුන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. 11 දෙනෙක් තුවාල ලබලා තිබෙනවා. දෙක පිළිතුර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අංක ED 05 72 ඇලයිරක් අට ඇලයිරක් දෙක ඇලයිරක් බිඳුවයි හැටහය හා විසිතුනයි පහය දාසය දින ඇති ලිපිය මගින් ලබා දී ඇති ආවරණ අනුමැතිය ප්‍රකාරව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් මූලික විමර්ශනය සිදු කර ඇත. තුන පිළිතුර එම විමර්ශනයේ නිගමන අනුව බදුල්ල ධර්මදූත විද්‍යාලයේ විදුහල්පති එච් එම් සෙන්රත් බණ්ඩාර මහතාට විරුද්ධව විධිමත් විනය පරීක්ෂණ පැවැත්වීමට සුදුසු බව. විනය පරීක්ෂණ අවසාන වන තෙක් විදුහල්පති වෙනත් පාසලට ආයතනයට ස්ථාන කිරීම හෝ අනුයුක්ත කිරීම සුදුසු බව. ඒ අනුව විධිමත් විනය පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කළ තිබෙන අමාත්‍යංශය මගින් එම විනය පරීක්ෂණයෙන් පස්සේ ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ආයන්න රතපෙළපාලියේ පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ මගින් අනුමැතිය ලබා දී නොමැත. එනමුත් පාසල් මහා ක්‍රිකට් තරඟ පැවැත්වීම සඳහා පමණක් කොන්දේසියට යටත්ව අනුමැතිය ලබා දීම සිදු කරනු ලබන අතර එමාදාල කොන්දේසි සවිස්තරාත්මක මට ඔබතුමාට දෙන්න පුළුවන්. ආයන්න දෙක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබා දී ඇති මාර්ග උපදේශ වලට විශේෂ අවධානය යොමු කරමින් තරඟයේ පැවැත්වෙන ස්ථානයේ අයත් කලාප අධ්‍යාපන කාර්යාලයේ අධීක්ෂණය අර්ථයේ තරඟ පැවැත්විය යුතුය.
කරුණාකරලා මන්ත්‍රීතුමාලා ඉඳගන්න
මට උත්තර දෙන්න විදිහක් නැහැ. ප්‍රශ්න දෙක තුනන්නේ.
එක මන්ත්‍රීතුමිය ඔබතුමිය ඉඳගෙන කතා කරනවා නම් හොඳයි.
ගරු කතානායකතුමනි, ඔව් එක මං කිව්වා දෙක මන්ත්‍රීමාට පිළිතුරු දෙන්න එපා මං හරියට. තරගේ පවත්වන දිනයන්හි සුසුකම්ලත් වෛද්‍යවරයෙකු ගිලන් රත්සා නියමිත හෙද කාර්ය මණ්ඩලයක් අඳවා ගත යුතුයි. ක්‍රීඩා තුන ක්‍රීඩා තරගේ සඳහා මත්පැන් මත්ද්‍රව්‍ය සහ දුම්කල නිෂ්පාදන සමාගම් අනුග්‍රහගත්වය ලබා නොගත යුතුයි. හතර ක්‍රීඩා තරග පැවැත්වන කාල සීමා තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් 28/2012 චක්‍රලේඛනය මගින් කටයුතු කරනු ලැබේ. පහ ගුරුබවතුන්ගේ පූර්ණ අධීක්ෂණයේ යටතේ හා දෙමාපියන්ගේ ලිඛිත අවසරය මත සිසුන් තරගය සඳහා සහභාගී විය යුතුයි. හය ක්‍රීඩා තරඟ පැවැත්වෙන කාල සීමා තුළදී පාසල තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධ 12/2016 චක්‍රලේඛන නිකුත් කර ඇති අතර එම උපදෙස් ප්‍රකාරව විදුහල්පතිවරුන් කටයුතු කළ යුතුයි. 7 ඉගෙනීම් ක්‍රියාවලියට බාධා නොවිය යුතුයි. 8 සම්බන්ධ කරගන්නා සිසුන්ට පූර්ණ ආරක්ෂාව හා පාසුකම් සැලසිය යුතුයි. 9 පාසල් කාලය තුළ ක්‍රීඩාවේ නිරත වන සිසුන් පමණක් සහභාගී යුතුය, නැතොත් ඉලවසස පැවැත්විය යුතුය. 10 මීට සමගාමීව සිසු පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් ගමන් රථා පෙළපාලිය ආදී නොපැවැත්විය යුතුය. 11 ඈවැසනා අධ්‍යාපන අධ්‍යක්ෂක ජාතික පාසල් වෙතින් අනුමැතිය ලබාගත යුතුයි. 12 අනුග්‍රහක බහුතුන් සම්බන්ධ කරගන්නේ නම් නිකුත් කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛන 26/2018 උපදෙස් ප්‍රකාරව කටයුතු කළ යුතුයි. 13 අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛන 2008/41 උපදෙස් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඈ යන පැන නොනගී.
ගරු කතානායකතුමනි, මගේ මේ අතුරු ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා කරුණාකරලා මේ ඔබතුමා මේ මන්ත්‍රීලා පොඩ්ඩක් පාලනය කරනවා. දැන් විවිධ සාකච්ඡා කරනවා. දැන් ඔබතුමාගේ පාර්ලිමේන්තුවට නැත්තම් වෙන පාර්ලිමේන්තුවට
යන්නේ ප්‍රශ්න ගන්න සිද්ධ
ඔබතුමාට පාලනයක් නැහැ මේක. මේ ගරු කතානායකතුමනි,
ප්‍රියශාන්ති මන්ත්‍රීතුමිය ඉඳගන්න ඔබතුමාත් එක්ක තමයි කවුරුත් ඇවිල්ලා කතා කරන්නේ.
ගරු කතානායකතුමනි, ඔබතුමාට පාලනයක් නැහැ මේ පාර්ලිමේන්තුව. ඔබතුමා කියන දේවල් අහන්නේ නැහනේ.
ප්‍රසන්න රණතුංග මැතිතුමා උතනින් නැතුව එළියට ගත්තේ නම් හොඳයි කතාව.
ගරු අධ්‍යාපන ඇමතිතුමනි, දැන් ඔබතුමා ප්‍රකාශ කරා මේ ධර්මදූත විද්‍යාලයේ විදුහල්පතිතුමාට විනය පරීක්ෂණ ආරම්භ තියනවායි කියලා. ඒ වගේම නිර්ණායක ඔබතුමා දැන් විශාල ප්‍රමාණයක් කියාගෙන ගියා. නමුත් ඔබතුමා කිව්ව පරිදි දැන් පාසල් සිසුවන් 2 මෙතන මිය ගිහිල්ලා තියෙනවා. 11 තුවාල් ලැබලා තියෙනවා. ඉතින් අපිට පේනවා මේ ගරු අධ්‍යාපන ඇමතිතුමනි, දැන් මේ පාසල් වල විනය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. එතකොට දැන් ඉස්සර කාලේ වගේ නෙමෙයි, දැන් ගුරුවරයෙක් හරි විදුහල්පති කෙනෙක් හරි විනය ක්‍රියාත්මක කරන්න ගියොත් එහෙම හුඟක් වෙලාවට අධිකරණයට යන දෙමව්පියොත් මේ රටේ ඉන්නවා. එතකොට ඒක දැන් ඇමරිකාවේ සහ යුරෝපයේ පංගුවක් රටවල වගේ මානව හිමිකම් ඉස්සරහට දාගෙන මේ විනය පිටිපස්සට දාන්න ගිහිල්ලා ඒ රටවල් වල වගේ දැන් වෙඩි තියාගන්න නැත්තම් මත්ද්‍රව්‍ය බහුල තියෙන අනාගත පරපුරක් මේ රටේ බිහිවෙමින් පවතිනවා. එතකොට ඔබතුමා කොහොමද විශේෂයෙන්ම මේ විනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ඔබතුමා ඉදිරිපත් කරපු නිර්දේශ තුලින්
මේ ගුරුවරු සහ විදුහල්පතිවරුන් යම්කිසි ආවරණයක් ලබා දීලා ඒගොල්ලන්ට ශක්තිමත් ආවරණයක් ලබා දීලා මේ පාසල් තුලින්ම මේ රටේ විනය හරියටම ස්ථාපනය කිරීම සඳහා ප්‍රායෝගිකව ඔබතුමාට මොනවද මේ අවස්ථාවේදී අරගෙන තියෙන ක්‍රියාමාර්ග?
ගරු කථානායකතුමනි, ලබන සතියන්තයේදී දිවයිනේ පළාත් නමේම ගරු ආණ්ඩුකාරතුමනලා ප්‍රධාන ලේකම්වරුන්, අධ්‍යාපන ලේකම්වරුන් සහ කලාපදේශවරුන් සිය දෙනාම කැඳවලා තිනවා වැඩමුළුවක් සඳහා දින දෙකක. 2024 සම්පූර්ණ වැඩසටහන එතෙන්දී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වෘත්ති සමිතිත් කැඳවලා තිනවා ඒ අයගේ ප්‍රශ්නත් පළාත් මට්ටමේ විසඳීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නයි කියන කාරණේ. ඒ වගේම අපි ඊළඟ චක්‍රලේඛනයේ නිකුත් වෙනවා, දැනට චක්‍රලේඛනයක් තිනවා පන්තිකව පාත්තුම පාසල්වල. අද ඒක ඔබතුමා කිව්වේ කාරේ දුර්වල වෙලා. ඒ නිසා ලබන පාසල් වාරයේ ආරම්භ වෙච්ච වහාම ඒ සති දෙක තුලදී පන්තික අපයත්වීම සඳහා නැවත චක්‍රලේඛනය නිකුත් කරනවා. පළාත් බලධාරීන් මගින් මේ තියෙන වැඩමුළුවේදී ඒවා ක්‍රියාත්මක කරන්න උපදෙස් දෙනවා. මේ කාලාන්තරයක් තිස්සේ චක්‍රලේඛනනු තියෙන ක්‍රමවේදයක් නොසලකා හැරීම නිසා තමයි මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. මම ඒවා නැවත ඇක්ටිවේට් කරන්න අවශ්‍ය පියවර ගන්නවා.
ගරු කථානායකතුමනි, මගේ දෙවනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, දැන් පාසල් සිසුවන්ගේ විනය වගේම ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේත් විනය පිළිබඳව ඒගොල්ලන්ගේ ප්‍රමිතිය පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් අපි දැක්කා පහුගියදා ක්‍රීඩා ගුරුවරයෙක් මේ වත්තල පාසලක T56 ගිනි අවියකුත් මැගසින් හතරකුත් උණ්ඩ 125ක් එක්ක පාතාලයටත් සම්බන්ධ ගුරුවරයා එයාව අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම විවිධ අවස්ථාවලදී අපි දැක්කා කළුතර දිස්ත්‍රික්කයේ ළමයි 16 දෙනෙක් අපයෝජනය කරපු ගුරුවරයෙක්. ඒ වගේම කුරුණෑගල ළමයි 11 දෙනෙක් අපයෝජනය කරපු ගුරුවරයෙක්. ඒ වගේම ගම්පොළ අවුරුදු 10ක ළමයෙක් අපයෝජනය කරපු ගුරුවරයෙක්. ඒ වගේම මුලතිව්, ඒ වගේම විවිධ ප්‍රදේශවලින් විවිධ අවස්ථාවලදී මේ ගුරුවරු විසින් විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් ළමා අපයෝජන, ඒ වගේම දැන් මේ ආයුධ පවා තියාගෙන ඉන්න ගුරුවරුන් ඉන්නවා. එතකොට විශේෂයෙන්ම ඔබතුමා කොහොමද දැන් මේ ගුරුවරුන්ගේ ප්‍රමිතිය පිළිබඳව යම්කිසි අධ්‍යාපන අමාත්‍යංශයෙන් සොයා බැලීමක් වෙනවද, මේගොල්ලන්ගේ බැක්ග්‍රවුන්ඩ් චෙක්යක් වෙනවද, ඒ වගේම මේගොල්ලන් විවිධ අවස්ථාවලදී මත්ද්‍රව්‍ය සහ අනිකුත් නීති විරෝධී දේවල් පාසල් තුල මේ සිසුන්ට බෙදා හරිනවද කියලා ඒ වගේ ක්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා තමයි අපේ ප්‍රශ්න.
කථානායකතුමනි, දැන්ට ඉන්න වැඩපළ පොලිස්පතිතුමා මීට මාසයකට පෙර පාසල් නිවැරදීමට පෙර අපේ අමාත්‍යංශයට පැමිණ අදාළ නිලධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යංශයත් මත්ද්‍රව්‍ය නිවාරණ අධිකාරියත් මේ සියලු දේ එක රාශි කළා, අදාළ සාකච්ඡාව තිබ්බා. ඒක කොළඹ කලාපෙන් අපි ආරම්භ කරනවා විදුහල්පතිවරු සහ ගුරුවරු දැනුවත් කිරීම දිවයින පුරාම කලාප 11 කලාප 100ම එක කරමු. ඒ වගේම මේ විනය පිළිබඳව දැන් ඒක ඇත්ත වශයෙන්ම අපි වෘත්ති සමිතිත් එක්ක දැනුවත් කරලා තිනවා. ඒ වගේම අපරාධ නීති යටතේ කටයුතු කරන කිසිම කෙනෙක් සම්බන්ධයෙන් අපි මැදිහත් වෙන්නේ නැහැ. අපරාධ නීති යටතේ බී වාර්තාවක් ඉදිරිපත් කළොත් රජ්‍ය සේවකයෙකුට වැඩතහනම් වෙනවා. නඩුව අවසන් වෙනකම් ඒක ක්‍රියාත්මක වෙනවා. හැබැයි මූලික අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපිට මැදිහත් වෙන්න බෑ. ආණ්ඩු ව්‍යවස්ථාවේ සහතික කළ තියෙන පුරවැසි සිද්ධියේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඒක එතන ක්‍රියාත්මක වෙනවා.
දැන් අපි කියන්නේ හැම ගුරුවරු හුඟක් බහුතරයක් ගුරුවරු ඉතාම විශිෂ්ට සේවයක් කරනවා මේ ගරු ඇමෙත්තුමනි. නමුත් මං හිතන්නේ ඒ බහුතරය අතර ඔබතුමාට හඳුනා ගන්න බැහැ. මොකද දැන් වරද උනායි පස්සේ හඳුනාගෙන වැඩක් නැහැ නේ. ළමයෙක් අපයෝජනය කරයි පස්සේ හඳුනාගෙන වැඩක් නැහැ. ඔව්.
අරි වරදක් කළොත් තමයි දන්නේ ඒ පුද්ගලයා වරදක් කළයි කියලා. පොඩ්ඩක් ඉන්න කියන්න. මම මේ අපරාධ අධිකරණයේ අවුරුදු 10ක් නඩු කතා කරපු කෙනෙක්. මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩුවෙත් කතා කරපු කෙනෙක්. ඉතින් මම දන්නවා අපරාධයක් සිදු වෙනකන් වරදක් සිදු වෙනකන් අපිට කියන්න බෑ මෙයා මේ වරද කරයි කියලා. දැන් මේ දවස්වල යුක්තිය මෙහෙමෙන් අහුවෙන අය අද පුවත්පතේ තිනවා මේ වටේ ගමේ ජනතාව පුදුම වෙලා මේ අයව අහුනහම මේකල්ල මෙහෙම කරාවිද කියලා. ඒක නිසා පුද්ගලෙක්ගේ පෙනුමෙන් තීන්දුව කරන්න බෑ. ඒක ක්‍රියාවෙන් තමයි තීන්දුව කරන්න ඕන. ඔක බුදුදහමෙත් කියලා තිනවා. නජත්තාවසලෝ හොති නජත්තා හොති කම්මනෝ කම්මනාවසලෝ හොති කම්මනා හොති බ්‍රාහ්මණෝ.
නිරෝෂන් පෙරමන්තේ ඉක්මන් කරන්න.
නෑ ඔබතුමා තරහ ගන්න එපා. නම් නෑ ඔබතුමා තරහ ගන්න එපා. මම ප්‍රශ්නේ පැහැදිලි ගන්න තමයි
දඟලන්නේ. දැන් දැන් 10 අමාරයි.
නෑ මම ප්‍රශ්නේ ඔබතුමාට පැහැදිලි ගන්න. නෑ. නෑ ගරුව මේ ඇමෙතුමනි දැන් අපි කියමුකෝ දැන් ගුරුවරයෙක් ඕන් නැති විදියට පාසල් තුල හැසිරෙනකොට
ඒක මම කරන්න මන් තියෙනවා. දැන් අනිත් මන්තිවරුන්ට අවස්ථාවක් ලැබී වෙන ඔය වැඩේ.
ඉතින් ඒ හින්දා
ඔබතුමාගේ ප්‍රශ්නේ ප්‍රායෝගික නැහැ.
අධීක්ෂණයක් නැහැ එතකොට
ඒක. හරි. ඒ එතනින් ප්‍රශ්නේ.
ඒක විදුහල්පති
කරන්නේ. වාස් වෙනා නැහැ කරමැත්තේ ප්‍රශ්නේ අහන්න. විදුහල් වල ඇමතුමා උත්තර දෙන්න ඉක්මනට.
මම අසමි.
ජනමාධ්‍ය ඇමතුමා.
ගරු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී අපේ වාසුදේව නානායක්කාර මහත්මයාගේ ප්‍රශ්නයට පිළිතුර ආයක මේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතී. දෙක පිළිතුර ඔව් අමාත්‍ය මණ්ඩලය වෙතින් විධිමත් අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු කරනු ඇත. තුන පිළිතුර අනාවරණය නොවේ. හතර පිළිතුර සේවකීන් 18 දෙනෙකු විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් වෙත අතිරේක ලේකම් විසින් නිර්දේශ ලිපියක් යවා නැත. ඒකේ පිළිතුර මෙම සේවකයන් විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහි නියෝග පරිදි මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර අනුමැතිය ලබා ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත දන්වා තිබේ. මේ සම්බන්ධව කෙටුම්පත සකස් කිරීමට සංස්ථා මණ්ඩලය දැනුවත් කර ඇත. කර එහි තීරණය ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසත් අමාත්‍ය මණ්ඩල කෙටුම්පත සකසා යොමු කිරීමට කටයුතු කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී ඇත. ඒ අනුව 20/23/12 දින සංස්ථා මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. ඈ අදාළ නොවේ.
ස්තුතිය ඔබතුමාට. ඉතා කෙටියෙන් මගේ අතුරු ප්‍රශ්නය අවුරුදු 25කට පෙර මේ මිනිස්සු විශ්‍රාමයන් එදා ඉඳලා අද වෙනකන් මේ කාරණේ මෙහෙම ඇදී ඇදී තිබෙන්නේ කාගේ වරදින්ද කියලා ඔබතුමා පොඩ්ඩක් විභාග කරලා බලන්න කැමතිද? එසේනම් ඒ වරද ගැන ඒ අයට විරුද්ධව යම් ක්‍රියාකලාපයක් ගන්නවද?
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය උද්ගත වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දෙපාර්තමේන්තු කරණයෙන් සංස්ථාවට මාරු වෙන අවස්ථාවේදී 35 දෙනෙකුට ඒවකට පාලනය විසින් පෙරදාතම් කරලා ඒ 35 දෙනාට විශ්‍රාම වැටුප් ලබා දෙන්න අනුමැතිය ලබා දීලා තියෙනවා. එහෙත් මේ 18 දෙනා ඒ වෙනකොට ඒ දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවකයන් නොවන නිසා අරය පූර්වාදාශයක් කරගෙන විශ්‍රාම වැටුප් ලබා දීමට හිම්කම් නොලබලා තිබෙනවා. ඒක තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. නමුත් ඔබතුමා කියන කාරණේ යම් සත්‍යයක් තියෙනවා සහ ඒ පිළිබඳ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි සංස්ථා මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා මහජන පෙත්සම් කාරක සභාවේ නිර්දේශات පදනම් කරගෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම දක්වා ගෙනවිත්
තිබෙනවා. ඉවරද? අමාත්‍ය මණ්ඩලයට
ඉදිරිපත් කරන්න පෙර සංස්ථා මණ්ඩල පත්‍රිකාවක් මගින් සංස්ථා මණ්ඩලයේ අනුමැතියක් ගන්න ඕනේ. ඒ සඳහා උපදෙස් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ගුවන්විදුලි සංස්ථාවට ලබා දීලා මේ වෙනකොට ඒ මූලික කටයුතු කරලා තිබෙනවා. ඒක ලැබිච්ච වහාම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා නිර්දේශයක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා.
හරි.
ටිකක් දුර දිග යනවනේ. ඒ නිසා ඔබතුමා අපිට කියනවාද මේකට නිශ්චිත කාලයක් ඔබතුමාගේ අමාත්‍යංශයෙන් මේ වැඩේ කරවනවයි කියලා? ඒ අවශ්‍ය පත්‍රිකාව ගෙන්න ගන්න කෙටුම්පත.
ඒ
ඔබතුමාට කිසිම බැරිද අපට අන්ඩර්ටේකින් එකක් දෙන්න?
ඒක තමයි මේ වෙනකොට 20/23/12 මාසේ, කියන්නේ පසුගිය මේ දෙසැම්බර් පළවෙනිදා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලබා දුන්න උපදෙස් පරිදි SLBC එකේ, ඒ කියන්නේ ගුවන්විදුලි සංස්ථාවේ සංස්ථා මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ඉදිරිපත් කරපු සංස්ථා මණ්ඩල පත්‍රිකාව මත පදනම් කරලා කැබිනට් පේපර් එක හදන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඒක ගෙනාපු වහාම අපි බොහෝ විට කල්පනා කරනවා විශේෂයෙන්ම මේ පෙබරවාරි මාසය තුල අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න හැකි වෙයි කියලා.
බොහොම ස්තුතියි. හෙක්ටප් ප්‍රමෙත්තුමා ඉදිරිබල ඇමතුමාගෙන් අහන්න ප්‍රශ්න.
කරු කතානායකතුමනි, මම අහනවා ප්‍රශ්න.
පිළිතුරු දෙනවා ගරු කතානායකතුමනි. ප්‍රශ්න අංක 1A1 ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් නලයක් ස්ථාපිත කිරීමට මෙතෙක් තීරණය කර නොමැත. එසේ නමුත් එසේ තෙල් නලයක් ස්ථාපිත කරන්නේ නම් ඒ පිළිබඳව තීරණය කිරීමට පෙර ව්‍යාපෘතියේ සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් කළ යුතු ඇත. මෙහිදී එක් එක් විකල්ප සඳහා වෙන් කළ යුතු වෙළඳපොළ ප්‍රතිශතයන් මූල්‍යමය තාක්ෂණික පාරිසරික හා සමාජීය සාධක ආදිය සලකා බැලිය යුතු ඇත. A2 පැන නොනගී, A3 පැන නොනගී, A4 පැන නොනගී, A අදාළ නැත.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමාට විශේෂයෙන් වර්තමානයේ ඔබතුමා දන්නවා වැල් එක අයින් කරාට තෙල්වලට වැට් එක දාලා තියෙනවා. මේ නිසා තෙල් මිල ඉහළ ගිහිල්ලා මෙරටේ ප්‍රවාහන ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙන හැම හේකේ. එතන මෙතන පොඩි සංකීර්ණ ප්‍රශ්නයක් තියෙනවා. දැන් තෙල් මිල ඉහළ යාම නිසා, ප්‍රවාහනය ඉහළ යාම නිසා මෙරටේ සාමාන්‍යයෙන් ජනතාව එදිනෙදා භාවිතයට ගන්න, තමන් පාවිච්චියට ආහාරයට ගන්න කෑම එක ඉඳලා මේ සිල් දෙය ගණන් යනවා මේ ප්‍රවාහන නිසා. එතකොට එළවලු වලට සහ අනිකුත් පාරිභෝගික භාණ්ඩ වලටත් වැට් එක දාන. එතකොට මෙතනදී ඔබතුමාට පේනවාද අර ප්‍රවාහණයෙන් වැඩි වෙන මුදලයි විශේෂයෙන්ම පාරිභෝගික ආහාර ද්‍රව්‍ය වලට ඍජුව වදින වැට් එකයි නිසා මේ දෙකම එකට එකතු වුණාම මේ පාරිභෝගික භාණ්ඩ වලට අනිකුත් භාණ්ඩ වලටත් වැඩි වෙනවා. මම හිතන්නේ බඩගින්න ගැන හරියට හිතුවොත් රටේ ජනතාවගේ බඩගින්න තමයි විශාලම ප්‍රශ්නයට ඉදදී. එතකොට මේ භාණ්ඩ වල මිල දෙගුණයකින් ඉහළ යන්නේ නැද්ද? දෙපාරක් වදු වදින සම්භාවිතාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ ගැන ඔබතුමා දකින්නේ කොහොමද? සහ මේකට විසඳුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවද රටේ ජනතාව වෙනුවෙන්?
ගරු කතානායකතුමනි, ඉන්ධන මත බදු තීන්දුව කරන්නේ විශේෂයෙන්ම රජයේ ප්‍රතිපත්ති තීන්දුවක් හැටියට සහ මුදල් අමාත්‍යාංශයේ ලබා දෙන නිර්දේශ අනුව. අපිට අමාත්‍යාංශයේ හැටියට කරන්න පුළුවන් වෙන්නේ ලබා දීලා තියෙන බදු සහන ලබා දීලා තියෙනවනේ, බදු සහන ඒ වෙනුවෙන් ලබා දෙන්නත් අතුලත් කළ තියෙන බදු අනුව අපේ මිල සූත්‍රයේ සකස් කිරීම. ඒ වගේම ඩීසල් වෙනුවෙන් මෙතුමා කියපු කාරණාවේදී පසුගිය ජනවාරි මාසේ පළවෙනිදා සිදු කළ මිල සංශෝධනය තුල විශේෂයෙන්ම වැට් බද්ද එකතු වුණාට, විශේෂයෙන්ම පැල් බද්ද සහ එක්සයිස් ඩියුටිය සහ කස්ටම් ඉම්පෝර්ට් ඩියුටිය මේ කියන තුනෙන් අඩුවීමක් කරලා දීලා තියෙනවා. ඒ අඩුවීම මත ඩීසල් මිලේ වැඩිවීම සිදු වුණේ රුපියල් 29කින්. එතකොට රුපියල් 27කින් දෙසැම්බර් මාසේ මිල සූත්‍රයේ අඩුවීමක් වුණා. එතකොට මේ අඩුවීමේදී සහ වැඩිවීමේදී වෙනස තියෙන්නේ රුපියල් 2ක වෙනසක් තියෙන්නේ. ඒ අනුව ගමනාගමන කමිෂන් සභාවෙන් සහ අනෙකුත් අංශවලින් තීන්දුව කරේ මේ වැඩිවීමත් එක්ක ප්‍රවාහන සේවයේ ඒ වැඩිවීමක් කරන්නේ නැහැ කියන එක. ඒක ඉන්ධන වලට නෙමෙයි, ඒක සිදු කළේ වැට් බද්ද අමතර කොටස් සහ අනෙකුත් දේවල් වලට එකතු වීම නිසා අනිත් ක්ෂේත්‍රවල වැඩි කරලා තියෙනවා. නමුත් මම පිළිගන්නවා ඉන්ධන මත මේ වන විට 30%ක පමණ බද්දක් තියෙනවා ලීටරයකට. ඒක විශේෂයෙන්ම රජයේ ප්‍රතිපත්ති තීන්දුවක් අනුව ක්‍රියාත්මක කරන දෙයක්.
අර කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් ඉන්ධන ගහනකොට ඒකට ගෙවන වැට් එක අපිට ආයෙ රිකවර් කරගන්න බෑ කාටවත්. ඒ නිසා දැන් අනිත් වලට වැට් එක වදිනවා වගේ නෙමෙයි. අනිත් වලට සාමාන්‍යයෙන් වෙලෙන්නෙක් වුණත් භාණ්ඩයක් විකුණුවාට පස්සේ ඒ වැට් එක එයා රිකවර් කරගන්නවා යම් තැනකදී. හැබැයි මේ තෙල් ගහන එකකටවත් වැට් සම්බන්ධව ඉන්වොයිස් එකක් ලබා දෙන්නේ නැහැනේ. ඒ සම්බන්ධව වැඩ පිළිවෙලක් නැහැ. එතකොට මේ තෙල් කියන එක මං හිතනවා ප්‍රවාහන්ට විතරක් නෙමෙයි රටේ සමස්යයක් හැටියටම රට කඩා වැටෙන්න බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා අමාත්‍යතුමා හැටියට විශාල වගකීමක් තියෙන, මොකද රටේම සියලු දේ බැඳිලා තියෙන්නේ මේක මත. ඒ නිසා ඔබතුමාට හිතන්න බැරිද මේ රටේ සමහර අංශවලට මේ විශේෂයෙන් මේ පාරිභෝජනය අද බඩගින්න ඉන්න ප්‍රමාණය වැඩි රටේ. පාරිභෝජනය සඳහා සිද්ධ වෙන කරුණු කාරණා සම්බන්ධව ඔබතුමාට යම්කිසි පියවරක් ගන්න බැරිද? සමහර අයගෙන් අඩු ගානේ යම්කිසි සහනයක් ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. මොකද මම මේක දකින්නේ ගරු කතානායකතුමනේ රටේ සමස්තයක් හැටියට ජනතාව බහුතරයක් අද කතා කරපු ගමම්ම කියන්නේ මේ කතාව. එයාට ජීවත් වෙන්න බෑ, කෑම ටික අරගන්න බෑ. ඒ පාරිභෝගික භාණ්ඩවලට තියෙන වියදම ඉතාමත්ම මිල අධිකයි කියන්නේ. මේ සම්බන්ධ පියවරක් ඔබතුමාට ගන්න පුළුවන්ද කියලා නැවතවතාවක් මම අහන්නේ. මොකද මේක මෙහෙම කරන්න බැරි නිසා. හැබැයි මේ ප්‍රශ්නෙට ඔබතුමා උත්තරයක් දුන්නා. මම දන්නවා රටේ තියෙන එහෙම නැත්නම් ආණ්ඩුවේ තියෙන ප්‍රතිපත්තියක් හැටියට මේක ලබා දෙනවා කියලා. ඒ නිසා මම හිතනවා මේකට නෙමෙයි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. එකෙක් අංශ සම්බන්ධව දීවර
වෙන්න පුළුවන් නතර කරන්න ඕක දැන්.
හරි කමක් නැහැ මම මේ රටේ තියෙන ප්‍රශ්නයක්
ගැන කතා කරන්න වෙනම අවස්ථාවක් ගන්න.
මේක අහන්න නැතුව ඉතින් වෙන කාගෙන් අහන්නේ? මම ගිහිල්ලා අපේ ගෙදර අම්මගේ තාත්තගෙනි
අහන්න ඉස්සෙල්ලා වෙනම අවස්ථාවක් ගන්න.
අමාත්‍යතුමා
දෙයක් ගන්න.
ඒ නිසා අමාත්‍යතුමා මේ ගරු කතානායකතුමා අකමැති වුණත් කමක් නැහැ. ඔබතුමා
කියන්න කාලේ
කනවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා ජනතාවට සහනයක් ලබා
දෙන්න. ඒකම කාරණේ හතර ගමන කීකී බොරුවට කාලේ කාදරනවා.
ගරු කතානායකතුමනි ඒ ප්‍රශ්නය මගේ අමාත්‍යංශයට අදාළ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේත් නැහැ ගරු
කතානායකතුමනි.
අපි එකක වෙලා තියෙනවා 10 මාට වෙන්න දැන් 10:35 10:37 වෙලාව. ඒ නිසා න්‍යායපත්‍රයේ ඉදිරි කාරණා වලට යන් ඊළඟ ප්‍රශ්නේ
මේ ප්‍රශ්නෙට පිළිතුර සභාගත කරනවද ඉතුරු වෙච්ච ප්‍රශ්නෙට? දෙවන වටයේ පළවෙනි ප්‍රශ්නය ඔබතුමාගේ ප්‍රශ්නයට කාලය නාස්ති කරලා තියෙන සම්පූර්ණ ටික මම නෙමෙයි ඇමතුරු කියන උත්තර දෙන්න සූදානම් නැහැ කියලා. ඉතින් ඔබතුමාගේ අනිත් සහෝදර මන්ත්‍රීවරු කල්පනා කරන්න ඕන කාටත් ප්‍රශ්නයක් තියෙනවා නේ කියලා. එහෙම කල්පනා කරන්න නැතුව අර විදියට කාලය නාස්ති කරුවාම ওই ප්‍රශ්නේ මතුවේ. දැන් ඇමතිවරු කියනවා 10 අමාරේ පස්සේ එකඟතාවය
පළවෙනි ප්‍රශ්නේ අහන්නයි කියන කාට හරි.
දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නේ කවුරු හරි අහන්න.
පළවෙනි ප්‍රශ්නේ අහන්න.
ඔව්. ඉතින් ඒක උත්තර දෙන්න ඇමතිතුමා නැත්තම් මම මොකද කරන්නේ? ඔව් විපක්ෂ නායකතුමනි.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය අපේ කාවින්ද ජයවර්ධන මැතිතුමා අහන්නේ පාස්කු ප්‍රහාරය ගැන.
ඔව්.
මේක ඉතාමත්ම සංවේදී ප්‍රශ්නයක්. මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහරෙකුට ඒක නොතේරුණාට මේක මේ රටේ දසලක්ෂ ගණන් ජනතාවට බලපාන විශේෂයෙන්ම කතෝලික ක්‍රිස්තියානි ප්‍රජාවට බලපාන ප්‍රශ්නයක්. මම ඔබතුමාගේ කාරුණික ඉල්ලීමක් කරනවා කරුණා කරලා මෙහෙම කරන්න එපා. මෙතුමට මේ ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙන්න. උත්තර දෙන නොදෙන එක රජයේ කාර්යය.
ඇහුවනේ ප්‍රශ්නේ.
ඇහුවනේ.
ඒකට එමෙතුමා කිව්වා
සමහරවිට. ඇහුවනේ. අහන්න ඉඩ දෙන්න.
ආ එහෙනම් අහන්න.
ඔබ කතානායකතුමා මගේ ප්‍රශ්නේ අහන්න ඔබතුමා නම කියලා මට අහන්න ඉඩ දෙන්න. මේ දෙවනි වතාවට අහන්නේ මේ ප්‍රශ්නේ ගරු කතානායකතුමා. මේ අපිත් කාලය නාසි කළ පාර්ලිමේන්තුවට එන එක මේ තේරුමක් නැහැනේ මෙහෙම. ගරු කතානායකතුමා මම අහන ප්‍රශ්නේ දැන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වෙලා අවුරුදු 4ක් වෙනවා. දැන් අපි අහලා තියෙන්නේ එක් ආයතන එක් සංවිධාන තහනම් කරලා තිබුණා මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඒ තහනම් කරපු සංවිධාන මොනවද? ඒ සංවිධාන නැවත වතාවක් තහනම ඉවත් කරලා තියෙනවා ගරු කතානායකතුමා. ඒ ඉවත් කරපු තහනම ඉවත් කරපු සංවිධාන මොනවද? ඒ මොන පදනම යටතේද ඒ තහනම ඉවත් කරේ කියන ප්‍රශ්නේ මම අහලා තියෙන්නේ. ඉතින් ඕකට ආණ්ඩුව උත්තර දෙන්නේ නැතුව මාස ගාන මේ පැනල යනවා නම් මේ ප්‍රහාරයට ලක් වෙච්ච මිනිස්සුන්ගේ හැල්ලුවට ලක් කරනවා ගරු කතානායකතුමා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා තීරුම් ගන්න. ඔබතුමාගේ සහෝදර මන්ත්‍රීවරුත් ඔබතුමාලට ලැබෙන් වෙච්ච කාලය අද නිරපරාදේ නාස්ති කරා වැල්වටාරම් ප්‍රශ්න අහලා ඒ නිසා තමයි අද 10:00 වෙනකම් මේ ප්‍රශ්න ටික ඉවර කරගන්න බැරි වුණේ. ඒ නිසා කරුණා කරලා ඇමතුමා උත්තර දෙන්න නම් උත්තර දෙන්න නැත්නම් නැහැ කියන්නේ.
ගරු කතානායකතුමනි මේ උදේවරුවේ මේ ටීවී එකේ පෙන්වන හිඳ මේ හැමෝම ලොකුවට කතා කරනවා. අද මෙතන අහපු ප්‍රශ්න දෙක වැල්වටාරම් එක කතා කරනවට වඩා මේක පුළුවන් මේ විවාදයේදී ගන්න. අද ආර්ථිකය ගැන කතා කරන විවාදයක් තියෙන්නේ. ඉතින් ඔබතුමාලට ඔකදී කතා කරන්න තිබුණා. දැන් 10:37 වෙනකන් අපි මෙතන හිටි අගමැතිතුමා. අද 10 ඉඳන් ආණ්ඩුකාරවරු කැඳවලා තිනවා මෙතනට. 10:00 වෙනකොට මේක අවසන් කරන්න අපි එකක වෙලා තියෙනවා. ඉතින් ඔබතුමාලට ඕන නම් මම සභාගත කරන්න කියන්නම්. එහෙම නැත්නම් ඊළඟ වාරයේදී ඉදිරිපත් කරන්න ඒකට උත්තර දෙන්න.
ප්‍රධාන වැඩකට ආරම්භයේදී සභානායක දෙවන වටේ පළවෙනි ප්‍රශ්නේ ඔබතුමා අහනවද?
ඔබතුමාගේ අවසරය පරිදී ඔබතුමාත් දන්නවා නිල්වලා ගඟ මේක ගරු කතානායකතුමා අවසර දුන්න එක කලබල වෙන්න බාණ්ඩු පක්ෂේ නිල්වලා ගඟ ආශ්‍රිත ඇති වෙලා තියෙන දැඩි අර්බුදකාරී තත්ත්වයේ ආතතිය දැන් මේ වර්ෂාවත් එක්ක වැඩි වෙලා තියෙනවා. විවිධ පාර්ශව මේ පිළිබඳව බෝල එහාට මෙහාට පාස් කරනවා. ඒ නිසා කරු කතානායකතුමනි, මාතර දිස්ත්‍රික්කයේ 800,000කට වැඩි ජනතාව වෙනුවෙන් නිල්වලා මිටියාවත්වල ජීවත් වෙන සෑම ශේෂකම ජනතාව වෙනුවෙන් මේ පිළිබඳව තිරසර විසඳුමක් සඳහා මම ඔබතුමාගෙන් ඉල්ලනවා පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවක් පත් කරන්න. ඒ තේරීම් කාර්ක සභාව තුළ අපි කැමති ඒකට සහභාගී වෙලා සියලු පාර්ශ්ව එකතු කරගෙන කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන තිරසර විසඳුමක් නිල්වලා කරන යෝජනා කරනවා.
ඒක පක්ෂ නායක රැසීමට යොමු කළා. අපි අවසර ගන්න
මම ඔබතුමාට ඒ හදිසි ලියමනකින් දැනුම් දුන්නා. අර තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව ප්‍රශ්නය ගැන සිද්ධ වෙච්ච ලොකු අකටයුත්තක් මේ පාර්ලිමේන්තුවට වාර්තා කරලා මේ පාර්ලිමේන්තුවේ
ඔබතුමාට ඒකට පිළිතුරක් දැන් ලබා දෙන බව දන්වනවා.
ඒකට මට පිළිතුරක් දැන්
ලබා දෙන බව දන්වනවා
ලිඛිතව. මොකද පාර්ලිමේන්තුවයි අවසාන වගකීම දරන්නේ තොරතුරු තොරතුරු දැනගැනීමේ පණිවිඩයේ. ඉතින් පාර්ලිමේන්තුවට ඒක සභාගත කරන්නේ
නියෝජ්‍ය ලේකම්තුමා ඇවිල්ලා ඔබතුමාට කියලා දෙයි විශ්ව විද්‍යාලෙට.
ඇයිද ඒක පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න?
පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න අවශ්‍ය නැහැ. ඒක ඔබතුමාට ඒ තොරතුරු දන්නන්න. අභියාචනා බලයක් තියෙන නිසා ඒ ගැන
මම දිගින් දිගට ඔබතුමාගේ කාලය ගන්න කැමති නැහැ. මම කෙටියෙන් කරුණු විමසන කෙනෙක්. මම අහන්නේ ඒකේ තියෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ යම් දෙයක් හරි විදියට ඉටු නොවුනොත් කොමිසමෙන්නුත් ඒ ගැන කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට.
ඔබතුමා මේ ලේකම්තුමා සමග සාකච්ඡා කරලා ඊළඟ පියවර අපිට කියන්න, අපි ඊළඟ එක කරන්න. පනත් කෙටුම්පත් පිළිගැනීම.
ගරු කතානායකතුමනි, ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී එකතු කළ අගේ මත බදු සංශෝධන 2002 අංක 14 දන්න එකතු කළ අගේ මත බදු පනත සංශෝධන කිරීම සඳහා පනත් කෙටුම්පත්.
එකතු කළ අගේ මත බදු සංශෝධන 2002 අංක 14 දන්න එකතු කළ අගේ මත බදු පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත්.
දෙවැනි වර කීම කවදාද? යෝජනා අංක 2.
අර කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධානවල කුමක් සඳහන් තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වා සහ අපර භාග 1:00 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය. පූර්ව භාග 10:30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8-5 ක්‍රියාත්මක විය යුතු අතර අපර භාග 5:30ට කතානායකතුමා ප්‍රශ්න නොවීමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාවකගේද?
ආයි.
ඔව්.
අද
මූකලා විතරයි.
මොකක්ද ඒක සාමාන්‍යයෙන් සාරාංශය? එකතු ජනතාවට තවබද්දුද?
නෑ නෑ නෑ, ඒක සංශෝධනයක්. ඒ කරපු එකේ ඔයදී ඒක දැන් න්‍යායපත්‍රයට ආවහම බලන්න. නෑ, ඒක සංශෝධනයක් එන්නේ. ඒ දාපු එකේ සංශෝධනයක්. ඒක දන්නේ නෑ මම. ඒක මෙහෙට එවලා තිනවා. මේ ටේබල් ඔෆිස් එකෙන් ගන්න පුළුවන්.